සක්කාය දිට්ඨිය ගැන කතා කළා නේද? ඔව්. සක්කාය දිට්ඨිය නැති කරන්න නම් සම්මා දිට්ඨිය ඇති කරගන්න ඕනේ. ඒ කියන්නේ හරි දැක්ම.
ඔව්. එදා කට්ටිය අඩුවෙන් තිබුණානේ, අද කට්ටිය ඉන්නවා වැඩිපුරම, දැන් ටිකක් වැඩිපුර 25ක් විතර ඉන්නවා. සක්කාය දිට්ඨිය ගැන ටිකක් කතා කරන්න කියනවා.
ඔව්. සක්කාය දිට්ඨිය ගැන හොඳයි. සක්කාය දිට්ඨිය කියලා කියන්නේ මොකද්ද? මම මගේ ආත්මය කියලා හැඟීමක් එනවා. තව විදිහට කිව්වොත් මම පුද්ගල හැඟීමක්. මම කියලා කෙනෙක්
ලාගෙන හැඟීමක්
ඉන්නවා. මගේ ආත්මය කියලා දෙයක් තියෙනවා. එයා තමයි මේ සංසාරේ මෙරි මෙරි ඉපදි ඉපදි යන්නේ නේද? එතකොට ඒ සක්කාය දිට්ඨිය නිසා තමයි අපිට ගිය ආත්මේ මම හිටියද, කවුරු වෙලා හිටියද, මොනවා කළාද, මොන වගේ හිටියද, ඊළඟට මරුණයින් පස්සේ කවුරු වෙලා උපදීද, මොන වගේ වෙයිද, මොනවා කරයිද, මේ ජීවිතේ මම කවුද, කවුරු වෙලා ඉඳීද, මොන වගේද, ඔයගේ කේක ප්‍රශ්න එනවා. ආයේ මොකද සද්දෙන්නේ? හරි, ඔය පැත්තටත් සද්දේ එනවද නැත්නම් මෙහෙට විතරද? දැන් නම් හරි ගියා.
දැන් හරි
වත්. ආ. එතකොට දැන් මම කියන හැඟීමක් නැත්නම් මගේ කියන නැත්නම් මගේ ආත්මය කියන හැඟීමක් අපට ඇවිල්ලා තියෙනවා. ඒ හින්දා තමයි මේ සංසාරේ යන්නේ දිගින් දිගට. ඒ හින්දා තමයි අපි දැන් පින් පව් ගැන අදහස එනකොට පව් කරන්න කැමති නැහැ. ඇයි පව් කරන්න කැමති නැත්තේ?
සංසාරේ
තියෙන අයට බයවෙන්නේ. ඒවට නරක විපාක එනවා. එතකොට කාටද විඳවන්න වෙන්නේ? මට. එතන මට දුක් විඳින්න වෙනවා නේද? ඔව්. ඒ හින්දා අපි පවට බයයි. ඊළඟට පින් කරන්න කැමති. ඇයි පින් කරන්න කැමති? ඔව්. පින් වලට හොඳ විපාක තියෙනවා. එතකොට ඒ හොඳ ප්‍රතිඵල තියෙනවා, සැප ලැබෙනවා. ඒ හින්දා ඔව්, පව් කළොත් දුක් විඳින්න වෙනවා වගේ පින් කළොත්
පින්ක තියෙන කැමැත්ත.
ඇයි කැමැත්ත එන්නේ? සැප විඳින්න තියෙන කැමැත්ත, දුක් විඳින්න තියෙන අකමැත්ත. එතකොට ඒක හොඳයි. ඉතින් පින් පව් ගැන විශ්වාස නොකර ඉන්නවට වඩා, මොකද විශ්වාස නොකළොත් එහෙම අපි වැඩිපුර පව්නේ කරන්නේ. එතකොට දුගතිගාමී වෙනවා, ගොඩාක් දුක් විඳින්න වෙනවා. කර්මඵල විශ්වාස කරන කෙනා
කුසල් කරනවා.
ඔව්. පින් එහෙම නැත්නම් කුසල් කරනවා. එතකොට අර වැඩිපුර දුක් විඳින්න වෙන එක අඩු වෙනවා. ඒ කියන්නේ අපි හිතමු දුගතිගාමී වෙන එක අඩු වෙනවා. සුගතිගාමී වෙන්න අවස්ථාව ලැබෙනවා. සුගති කියන්නේ මොනවද? මනුෂ්‍ය ලෝක, දිව්‍ය ලෝක. ඔව්, ඒවා සුගති. දුගති කියන්නේ සතර ආපාය නේද? ඔව්. එතකොට අපි දන්නවා ඒ පව් කළොත් ඒ පවක් මරණාසන්න මොහොතේදී චුතිසිතට අරමුණු වුණොත් දුගතිගාමී වෙනවා. දැන් අපි මේ සැරේ මනුෂ්‍ය ජීවිතයක් ලැබලා තියෙන්නේ අපිට අරමුණු වෙලා තියෙන්නේ කුසල් සිතක් හින්දා. ගිය ජීවිතේ කොහේ හිටියත් ඒ
සතරලලා
මැරෙන මොහොතේදී කොහොම හරි හොඳ කුසල් සිතක් අරමුණු වෙලා තියෙනවා, කුසල කර්මයක්. ඒ අනුව තමයි මනුෂ්‍ය ජීවිතය. මනුෂ්‍ය ජීවිතය කියන්නේ සුගතියක උපදින්න ලැබුණේ. එතකොට ඒ පින් කරන එක හොඳයි. බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා පින් කරන්න කියලා. හා පව් කරන එක නවත්තලා පින් කරන්න කියන එක කියනවා. කුසල් වැඩි දියුණු කරගන්න ඕන. හැබැයි ඔය දෙකෙන්ම සංසාරේ යනවා. මොකද ඒවට විපාක තියෙනවා. එතකොට ඒවා විඳින පුද්ගලයෙකුත් ඉන්නවා. පුද්ගල දෘෂ්ටියක් තියෙනවා. එතකොට සංසාරෙන් ගැලවෙන්න උදව් වෙන්නේ ඊට වඩා වෙනස් දැක්මක්. ඒක තමයි මේ දැන් ඔය ලෝකේ යන විදිහනේ කිව්වේ. ඒකට කියනවා ලෞකික. ලෞකික සම්මාදිට්ඨියෙන් එන අරේෂ්ඨාංගික මාර්ගය. නැත්නම් මේ කර්මඵල අදහාගෙන කරන වැඩ. කම්මස්සගතා සම්මාදිට්ඨිය කියලාත් කියනවා. ඊළඟට අපි සසරෙන් මිදෙන්න නම්, ලෝකෙන් මිදෙන්න නම් සම්මාදිට්ඨිය ඊට වඩා වෙනස්. ඒක ලෝකෝත්තර දැක්මක් එන්න ඕන. ඒ කියන්නේ ලෝකෙ ඉක්මවා යන. ඒකට තමයි මේ චතුරාර්ය සත්‍ය ඕන වෙන්නේ. බුදු කෙනෙක් දේශනා කරන ධර්මය අවශ්‍ය වෙනවා. චතුරාර්ය සත්‍ය ගැන දැක්ම දුක, දුකට හේතුව දුක නැති කිරීම, නැති කිරීමේ මාර්ගය කියන අන්න ඒ පැත්තට යන්න ඕන. දැන් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ සසරේ සුගතියක ඉපදුනත් දුක කියන එක තියෙනවා. දුක්ඛාර්ය සත්‍ය කියන එක මේ 31 තලයටම පොදුයි. දිව්‍ය ලෝකෙ හිටියත්, බ්‍රහ්ම ලෝකෙ හිටියත් දුක්ඛාර්ය සත්‍ය, ඒ කියන්නේ මේ චතුරාර්ය සත්‍ය හැමතැනටම පොදුයි. අපිට වෙනස තියෙන්නේ දුක්ඛ සත්‍ය අවබෝධ නොවන එක. මොකද අපිට පේන්නේ මේ ලෝකෙට ඇති සැප දුක දෙකක්. මේ ලෝකෙට ඇති සැප දුක කියන ඒවා මේ සාපේක්ෂකයි. සාපේක්ෂක කියන්නේ මෙන්න මේක තමයි සැප කියලා වෙන් කරන්න බෑ. එක්කෙනෙකුට සැප වෙන එක තව කෙනෙකුට දුක වෙන්න පුළුවන්. දැන් අපි තිරිසන්නාත්මයක් ගත්තොත් සැපයිද දුකයිද? දුකයි නේද? අපි හිතමු බල්ලෙක් වෙලා ඉපදුනා කියලා. ඒක එතකොට අපිට සාපේක්ෂව දුකයි. හැබැයි දැන් අපායේ ඉන්න අවීචී ඉපදිලා ඉන්න කෙනෙකුට සාපේක්ෂව තිරිසන් ලෝකේ හොඳයි අපායට වඩා. හරි. දැන් අපි තිරිසන් ලෝකෙට වඩා මනුෂ්‍ය ජීවිතේ හොඳයි සපයි කියනවා. හැබැයි දිව්‍ය ලෝකෙ එක්ක බලනකොට ඔව්, මනුෂ්‍ය ලෝකෙ තියෙන මොන සැපද කියලා හිතෙයි දිව්‍ය ලෝකෙ. ඒ தත්ත්වේ බලනකොට නේද? මේ තියෙන අපිට එන දුක් දිව්‍ය ලෝකෙ නෑ. අපි මේ මිනිස්සු විදිහට නේද ගොඩාක් දුක් විඳිනවනේ. දැන් කන්න හොයන්නම කොච්චර දුක් විඳින්න ඕනද? දිව්‍ය ලෝකේ එහෙම දුක් විඳින්න අවශ්‍ය නැහැ. කෑම ඕන වෙලාවක තියෙනවා. බඩගින්න ඉන්න වෙන්නේ
නැහැ.
ඈ? සේරම හම්බ වෙනවා. ඔව්. ඒකට දැන් මිනිස්සු ලෝකේ වුණත් ඔය සේරම හම්බ වෙනවා නම් හිතනවා නේද මොන සැපක්ද කියලා. ඒව නැති හින්දානේ ඔය දුක් විඳින්න තියෙන්නේ නේද? රස්සා කරනවා, සල්ලි හොයනවා, ආරෝමේ කරනවා, ඊළඟට ගෙවල් දොරවල් හදනවා. ඔය ගොඩාක් දුක් විඳින්න ඕනනේ. දැන් දිව්‍ය ලෝකේ ඒව නැහැ. ඒව ඔක්කොම හම්බ වෙනවා. ඊළඟට ලෙඩ වෙනවා කියලා එකක් දිව්‍ය ලෝකේ නැහැ නේද?
නැහැ. ඒ අතර ලෙඩ දුක් හැදෙනවා. ඔව්. මරණය සිද්ධ වෙනවා, යාඥා දිවි වෙනවා.
ඔව්. දැන් බලන්න අපි සපයි කියපු මනුස්ස ලෝකේ දැන් දුකක් වෙලා. දිව්‍ය ලෝකේ ඊට වඩා සැපයි. ඊළඟට දිව්‍ය ලෝකේ සැපයි කිව්වට බ්‍රහ්ම ලෝකෙත් එක්ක බලනකොට ආපහු දිව්‍ය ලෝකේ දුකයි බ්‍රහ්ම ලෝකේ ඊට වඩා සැපයි. ඒකයි ඔය කිව්වේ මේ ලෝකෙට අයිති සැප දුක කියන ඒවා එක වෙලාවක සැප එක වෙලාවක දුක. ඒ කියන්නේ ඒක සාපේක්ෂක දෙයක්. ඒක ඇත්ත ඇති හැටි නෙවෙයි. එක එක්කෙනා දකින විදිහට හිතන විදිහට වෙනස් වෙනවා. ඒ පරිසරයේ යනවා. එතකොට ඔය ලෝකෙට අයිති සැප දුක කියන දෙකම දුක්ඛ ආර්ය සත්‍යයට යටත් වෙනවා. අපි කොච්චර සැපයි කිව්වත් එතන තියෙන ඇත්ත ඇති හැටි තමයි ඒකත් දුකයි. මොකද ඒ හින්දා තමයි සංසාරේ කොහේ ඉපදුනත් දුකයි කියන්නේ. ඉපදීමම දුකයි. මේ ලෝකේ කොහේ ඉපදුනත් දුක. ඔව්. දුක විඳින්න වෙනවා. එතකොට ඒ දුක ගැඹුරින් දකින්න තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ. දැන් දුක ගැන කියනකොට ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛෝ, මරණම්පි දුක්ඛා. ඊළඟට අපි ඒහි සම්පයෝගෝ දුක්ඛෝ, පීහි විප්පයෝගෝ දුක්ඛෝ, යම් පිච්ඡන් නලබති තම්පි දුක්ඛං. සංකිත්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා කියනවා. නේද? එතකොට කෙටියෙන් කිව්වොත් පංච උපාදානස්කන්ධේමයි දුක. එතකොට අපි කොතන හිටියත් පංච උපාදානස්කන්ධ හැදෙනවා නම්
දුකයි.
ඒක ඒ ගැඹුරින් බුදුරජාණන් වහන්සේ ඔය හැම ලෝකෙම ඇත්ත ඇති හැටි දැකලා සර්වඥතා ඥාණයෙන් අවබෝධ කරලා දේශනා කරලා තියෙනවා. දැන් අපිට සමහර වෙලාවට සපයි කියලා හිතුණාට එතන සකස්ුනේ පංච උපාදානස්කන්ධයක් නම් අපි තේරුම් ගන්න ඕන. එතන අපට දැන් දුක කියලා නොතේරුණාට මේකේ ඇත්ත ඇති හැටි දුකයි කියන එක. දැනට අපිට හිතෙන්න පුළුවන් දිව්‍ය ලෝකේ ගියා නම් හොඳයි කියලා. ඒ වුණාට එතනත් තියෙන්නේ දුක. මොකද පංච උපාදානස්කන්ධ හැදෙනවා. මොනවාද පංච උපාදානස්කන්ධ කියන්නේ? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. අපට රූප උපාදානස්කන්ධය කියන්නේ දුකේ කොටසක් නේද? වේදනා උපාදානස්කන්ධය කියන්නේ දුකේ කොටසක්. ඔව්. සංඥා උපාදානස්කන්ධය කියන්නේ ඒ දුකේම කොටසක්.
සංකාර
උපාදානස්කන්ධය කියන්නේ එතකොට ඒ දුකට අයිති. විඥාන උපාදානස්කන්ධය කියන කොටත් ඒ දුකමයි. එතකොට මේ රූප උපාදාන කියන්නේ මොනවද? උපාදානය කියන්නේ මොකද්ද? අපි දැඩිව බාර ගන්න. දැන් රූපයක් දැඩිව බාරගත්තහම ඒක රූප උපාදානස්කන්ධයක් වෙනවා. දැඩිව ගන්නවා කියන්නේ ඒක එහෙම්මමයි එහෙම්මම තියෙනවා කියලා ගන්න එක. දැන් අපි දැනගන්න රූප තියෙනවනේ. මොනවද රූප තියෙන්නේ? ඔව්, ඇසෙන් දකින වටපිටාවේ බැලුවොත් තියෙන ඔක්කොම රූප. එතකොට ඒවායින් අපිට පණ තියෙන රූපත් දකින්න පුළුවන්, පණ නැති රූපත් දකින්න පුළුවන් නේද?
එහෙමයි.
අනිත් ඉන්න කට්ටිය
නැති රූප.
ඔව්. මනුෂ්‍ය ශරීර තියෙනවා, සත්තුන්ගේ ශරීර තියෙනවා. එතකොට ඒවා පණ තියෙන රූප. ඊළඟට ඔය ඩෙස් පුටු, ගෙවල් දොරවල්, ගස් කොළන්, ඉරහඳ තාරකා, මේවා පණ නැති රූප. ඊළඟට තමන්ගේ ශරීරය පණ තියෙන රූපය. ඒ කියන්නේ ඉවයි විඥානයක් වැඩ කරනවා නම් අපි කියනවා පණ තියෙනවා කියලා නේද? ඔව්. සිතක් වැඩ කරනවා නම් ඒ රූපය ඇසුරු කරගෙන සිතක් පවතිනවා නම් ඒකට පණ තියෙනවා කියනවා. සිතක් නැති සතර මහා ධාතු ස්වභාවයේ විතරක් නම් තියෙන්නේ
සවිඥානික රූප.
ඔව්. සවිඥානික රූපය අවිඥානික රූපය. එතකොට සවිඥානික රූපවල අපි පුද්ගලයෙක් සත්වයක් ඉන්නවා කියලා ගන්නවා. නේද?
එහෙමයි.
අවිඥානික රූපවලට නම් එහෙම කියන්නේ නැහැ. එතකොට දැන් එක පැත්තක් කෙනෙක් ඉන්නවා, මේක එයාගේ රූපය, නැත්තම් මේ රූපය ඇසුරු කරගෙන කෙනෙක් ඉන්නවා කියලා අපිට හිතෙන්නේ. එතකොට පණ තියෙන නැත්තම් සවිඥානික රූප විඥානයක් හටගන්න රූපවල තමයි අපිට සත්ව පුද්ගල හැඟීමක් එන්නේ. පණ නැති රූප වලට එහෙම එන්නේ නැහැ නේද? හැබැයි පණ නැති රූප හින්ද අපිට සක්කාය දිට්ඨිය ඇති වෙන්න බැයිද? මම මගේ කියලා හිතන්න බැයිද? මම කියලා හිතුන් නැතත් මගේ කරගන්නව නේද? අන්න හරි. ගෙවල් දොරවල් යාන වාහන බඩු මුට්ටු නේද? ඉඩම් කඩම් ඕවා මගේ කරගන්නවා. ඒතට ඒවා හින්දත් ඒ මමත්වය ඇති වෙන්න පුළුවන්. මගේ නැත්තම් අනුන්ගේ. මම බෙදනවා නේද? එතකොට ඒක එක විදිහක්. අනිත් එක තමයි දැන් එළියේ මොනවා හරි රූපයක් බාහිරේ මොකක් හරි තියෙනවා කියනකොට කවුද ඕක දැනගන්නේ?
මම දැනගන්නේ.
මට සාපේක්ෂව තමයි ඒක බාහිරව තියෙන්නේ. නේද?
එහෙමයි.
එතකොට අපේ කෙලෙස් ඇති වෙන්න පුළුවන් අවිඥානික රූපින්ද. අපිට ලෝභය ඇති වෙන්න පුළුවන්. ද්වේෂය ඇති වෙන්න පුළුවන්. නේ මෝහය ඇති වෙන්න පුළුවන්. එතකොට මේ ලෝභ දේශ මෝහ නැත්තම් රාග දේශ මෝහ නිසා තමයි මේ කර්ම කරන්නේ සංසාරේ යන්නේ. සැප දුක් විඳින්නේ. නේ?
හරි.
එතකොට රාග දේශ මෝහ ඇති වෙන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ රූපයේ නියම ස්වභාවය දකින් නැති හින්දා, දන්නේ නැති හින්දා. රූපයේ ඇත්ත ඇති හැටි දකින්. ඇත්ත ඇති හැටි කියන්නේ පවතින යථාර්ථයක් තියෙනවා රූපය ගැන. ඊළඟට අපි දන්න ස්වභාවයක් තියෙනවා. අපි දන්න ස්වභාවය හැමතිස්සෙම රාග ද්වේෂ මෝහ වලට යටත් වෙලා. ඔව්. කෙලස් මට්ටමින් තමයි අපි දැනගන්නේ. එතකොට ඒකේ යථාර්ථය ඊට වඩා වෙනස්. ඉතින් දැන් රහතන් වහන්සේට ඒ රාග ද්වේෂ මෝහ මුල් වෙච්ච ලෝකයක් නෙමෙයි පේන්නේ. ඔව්. පිහිටන් අපට ඒවට යටත් වුණ ලෝකයක් තමයි මේ අපිට හැදිලා තියෙන රූපවල. එතකොට දැන් මේ යථාර්ථය අපි හිතුවොත් සතර මහා ධාතුයෙන් හැදිලා තියෙන යම් කිසි ස්වභාවයක් තියෙනවා. එතකොට අපිට මේ ඒ රූප කියන જાතිය විස්තර කරන සතර මහා ධාතුවත් ඒ නිසා උපාදාය වුණ දේවලුත් තමයි රූප කියන්නේ. එතකොට මේ උපාදාය රූප කියනකොට ඒ සතර මහා ධාතුව තියෙන තැනක පෙන්නුම් කරන ස්වභාවයක් වගේ. දැන් අපි වර්ණය ගත්තොත් උපාදාය රූපය නේද?
එහෙම.
ඔව්. වර්ණ ගන්ධ රස ඕජා කියන ඒවා උපාදාය රූප විදිහට ගන්න. පඨවි ආපෝ තේජෝ වායෝ තමයි මේ සතර මහා ධාතුව විදිහට ගන්න. ඔව්. සුද්දාෂ්ටකේ එතකොට උපාදාය කියන ඒවා සතමහා ධාතුව නිසා
වෙන දේවල්.
ඔව්. පෙන්නුම් කරන ස්වභාව. දැන් අපි දැන් අපේ ආයතන වලට ඇහෙට අහු වෙන්නේ සතර මහා ධාතු රූපයේද උපාදාය රූපයේද? ඇහැට වර්ණ සටහන නේද අරමුණු වෙන්නේ? හා එතකොට වර්ණ සටහන කියන එක උපාදාය. ඒක සතර මහා ධාතු ස්වභාවයක් නෙවෙයි. උපාදාය රූපයක් වර්ණ රූපේ. ඒ කියන්නේ සතර මහා ධාතු නිසා පෙන්නුම් කරන ස්වභාවයක්. සතර මහා ධාතු කියන්නේ පඨවි ආපෝ තේජෝ වායුව කියන ස්වභාවය. ඒතර මේ ඇහෙන් අපිට කවදාවත් ඇහැට පේනවද සතර මහා ධාතුව? පේන්නේ නැහැ නේද? දැන් පඨවි කියන තද ස්වභාවය ඇහැට දැනගන්න බෑ. ආපෝ තේජෝ වායෝ කියන ස්වභාව ඇහැට අරමුණු වෙන්නේ නැහැ. ඇහැට අරමුණු වෙන්නෙම
වර්ණ
ස්වභාවයේ විතරයි. මේ වර්ණයට අනුව හැඩයක් ඕනනම් හිතා ගන්න පුළුවන්. එතකොට ඒ වර්ණ සටහනක් තමයි ඇහැට අරමුණු වෙන්නේ. එතකොට ඇහැ සකස් වෙලා තියෙන්නේ උපාදාය රූපයක් දර්ශනය කරන්න. හේ හැකියාව තමයි
උපාදාය රූපයක්
නැත්නම් වර්ණ සටහනක් පෙන්නුම් කරන එක සකස් කිරීම. දැන් ඒක අපේ ඇහැ නිසා හදලා දෙන ප්‍රසාද රූප මට්ටම. අපි දන්නවා ඇහැ ඇතුලේ හැදින ප්‍රතිබිම්බය. ඒක ප්‍රසාද රූපයක්. ඒක තමයි චක්කු විඥාණයට අරමුණු වෙන්නේ. චක්කු විඥාණයට අරමුණු වෙන්නේ ඇහැ නැතුව චක්කු විඥාණය හටගන්න බෑ. මොකද ඇහැ නිසාම සකස් කරලා දෙන
රූපය.
ඔව් රූපය කිව්වට වර්ණ සටහන. ඒක නිකන් සටහන් මාත්‍රයක් විතරයි. නැත්නම් ප්‍රතිබිම්බ මාත්‍රයක් විතරයි. ඒ කියන්නේ අර දැන් වතුරේ ඇති වෙන ඡායා වක් වගේ. එහෙම නැත්නම් කණ්ණාඩියක් ඇතුලේ ඇති වෙන ප්‍රතිබිම්බයක් වගේ. දැන් ඒ ප්‍රතිබිම්බය දකින්නවා එරෙන්න අපිට අල්ලලා බලන්න බෑ නේද? ඒකේ ගඳක් සුවඳක් බලන්න බෑ. රසක් බලන්න බෑ නේද? වෙන ආයතන වලට අහු වෙන්නේ නැහැ. ඇසට විතරමයි අරමුණු වෙන්නේ. එතකොට ඒ උපාදාය රූපය කියන එක දැන් මේ ඇස නිසා දැනගන්න පුළුවන් අපේ උපාදාය රූපය. ඊළඟට මේ උපාදාය ගතිය සමහර විට මනුස්ස හැක ස්වභාවයට විතරයි ඒක අරමුණු වෙන්නේ. තිරිසන් සත්තුන්ට අපිට අරමුණු වෙන විදිහ නෙමෙයි. ඒ කියන්නේ වෙන ඇහැකින් හදන ප්‍රතිබිම්බයයි මේ ඇහෙන් හදන ප්‍රතිබිම්බයයි දෙවිදියක්. ඒක ඇහි හැකියාව මතයි ඇහි ස්වરૂපය මතයි වෙනස් වෙනවා. දැන් අපි සමහර විට දන්නවා දැන් සමහර සත්තුන්ට වර්ණ පේන්නේ පාට දෙකයි පේන්නේ නැත්නම් කළු සුදු විතරයි පේන්නේ. ඒ කියන්නේ ඒ පාටේ අඩු වැඩියක් විතරයි උන්ට පේන්නේ. අපෙත් සමහර විට ඒ ඇහි දුර්වලකමක් තිබුණා නම් වර්ණාන්ධතාවයක් එහෙම තිබුණා නම් සමහර පාට පේන්නේ නැහැ. එතකොට ඒ නොපෙනෙන මේ පේන්නේ නැහැ කියන්නේ එතකොට ඇහැට ඒ වර්ණයට අදාළ සටහනක් හදන්න බෑ.
ශක්තියක්
නැහැ. හේ හැකියාව නැහැ. එතකොට එහෙම වුණා නම් එහෙම අපිට ඒ වයින් තියෙන වෙනස්කම් පේන්නේ නැහැ. ඒවට අදාළ රූප අඳුරගන්න බැරි වෙනවා. දැන් ඒකෙන්ම බලන්න මේ මනුස්සයෙහි හැකියාව අනුව පෙන්නුම් කරන ස්වභාවයක් මිසක් බාහිර පවතින ස්වභාවයක් නෙමෙයි මේ වර්ණ ස්වභාවය කියන එක. අපි හිතන්න පුරුදු වෙලා තියෙන්නේ නම් ওই දකින පාට ටික ඒ එළියේ තියෙන වස්තුවට අයිති කියලානේ. එළියේ මොකක් හරි පාටක් පේනකොට අපි හිතන්නේ ඒ පාට තියෙන්නේ ඒ වස්තුවේ කියලා. දැන් අපි පාට මොකක් හරි පාටක කණ්ණාඩියක් දාලා බැලුවොත් එහෙම එතකොට මොකද වෙන්නේ?
ඒ පාටින් පේන්නේ.
ඔව්, එතකොට පේන ස්වභාවය එහෙමම වෙනස් වෙනවා. දැන් රතු පාට කණ්ණාඩියක් දාලා බැලුවොත් රතු පාටට පේන්නේ. දැන් නිල් එකක් දැම්මොත් නිල් පාටට පේන්නේ. එතකොට අපිට කියන්න පුළුවන් ද මේ පේන පාට එළියේ තියෙන වස්තුවට අයිති කියලා?
නෑ.
ඔව්. දැන් ඒකම ඔන්න දැන් සමහර වෙලාවට ඔය එක එක ඔය පාටිස් වල සම්දර්ශන තියෙන තැන් වල එහෙම සමහර විට පේනවා එක එක ලයිට් දානවා පාට පාට ලයිට්
බල්බ්.
ඔව්. එතකොට දැන් සුදු බිත්තියකට එක එක පාට වැටෙනකොට ඒක අපිට පේන්නේ එක එක පාටි නේද?
නෑ.
දැන් ඒක බිත්තියේ ස්වභාවයද?
නෑ.
එතකොට මේ අපේ ඇහි ඇති වෙන ප්‍රතිබිම්බේ මොකක් හරි විදිහකට වෙනස් වීමක් මිසක් බාහිරේ වෙනස් වීමක් නෙවෙයි කියන එක තේරුම් ගන්න ඕන. ඒ කියන්නේ මේ දැන් අපි දකින්නේ ඇහි හැකියාව අනුව සකස් කරලා දෙන ඡායා මාත්‍රය, ප්‍රතිබිම්බ මාත්‍රයක්. අපට වෙනස් මට්ටමක හැක් තිබුණා නම් ওই දකින දේම වෙනස් විදිහකට පේන්න පුළුවන්. සමහර දේවල් පේන්නේ නැති වෙන්නත් පුළුවන්. දැන් සමහර වෙලාවට අපට පේනවට වඩා සමහර සත්තුන්ට පේන්න පුළුවන්. දැන් රෑට හොඳට දැర్శණය වෙන සත්තු ඉන්නව නේද? වවුලෝ ඔය රෑට ඉන්න සත්තු. ඒත් අපට ඒවා පේන්නේ නැහැ. ඒ කරුවලේදී. එතකොට ඒ අපේ ඇස් සංවේදී නැහැ. ඒ කරුවලට සංවේදී ඇස් තියෙන සත්වය හිටියොත් ඒගොල්ලන්ට එතකොට පේනවා. ඉතින් අපේ ඇහැ සංවේදී වෙලා තියෙන්නේ මේ වර්ණ ටිකට. එතකොට ඒ වර්ණ ටිකට අදාළ රූප විතරයි අපිට දකින්න පුළුවන්. දැන් සමහර කැමරා තියෙනවා ඔයගොල්ලෝ අහලා ඇති. ඇහැට පේන්නේ නැති සටහන් ඒ කැමරාවල සටහන් වෙනවා. දැන් ඔය X-ray වගේ ගන්න ඒවා X කිරණ. එහෙම නැත්නම් ඔය IR කියලා infrared කියලා තියෙනවා කැමරාස්. ඒ වයින් ගන්න ෆොටෝ දැන් පියවි ඇහැට පේන්නේ නැති ඒවා ඒවයි වදිනවා. හරි. එතකොට ඒ වර්ණ සටහන ඒ උපකරණයක් කරහා ගන්න. එතකොට අපේ ඇහැ කියන එකත් ඒ වගේ උපකරණයක්. එතකොට ඒ උපකරණෙන් දකින්න පුළුවන් කොටසක් විතරයි අපට පේන්නේ. ඔව්. එතකොට ඒකේ තියෙනවා ඒ සීමා සහිත බවක්. ඒ කියන්නේ අපිට තියෙන හැම දෙයක්ම පේන්නේ නැහැ. ඇහි තියෙන රේන්ජ් එකට. ඒ කියන්නේ ඇහි තියෙන මේ මොකක්ද කියන්නේ සංවේදීතාවට අනුව අහුවෙන ටිකක් විතරයි ඇහෙන් දැනගන්න පුළුවන්. එතකොට ඒ සංවේදීතාව එක එක ඇස්වල වෙනස්. එක්
සත්ත්වෙන්න එක
එක විදිහට වෙනස් වෙන්නේ. ඔව්. එතකොට පේනව නේද මේ දැනගන්න රූප කියන ඒවා මේ ඇහි හැකියාව අනුව වෙනස් වෙලා කියලා. ඒකෙනුත් පේනවද මේ එළියේ තියෙන ඇත්ත ස්වභාවය නිමේ ඇහැ නිසා දැනගන්න. යම් කිසි ඇහෙන් සකස් කරලා දෙන ස්වභාවයක් තමයි මේ ඇහැ නිසා දැනගන්නේ. එතකොට ඒ දේ තමයි විඥාණයට අරමුණු වෙන්නේ. එතකොට සිතට අරමුණු වෙන්නේ ඇහැ නිසා සකස් වෙන රූපයක්. ඒ රූප ස්වභාවය සතර මහා ධාතු ස්වභාවයන් නෙමෙයි, උපාදාය මට්ටමක්. උපාදාය රූප. අපි යෝක දිහා බලලා තමයි මේ ඇත්ත රූපයක් මෙහෙම ඇත්තටම තියෙනවා කියලා හිතන්නේ. අපට මොනවා හරි තියෙනවා කියලා හිතෙන්නේ පේන ස්වභාවයේ මත. සමහර විට ඔය පේන ස්වභාවය තිබුණට බාහිරේ අපි දන්න අවස්ථා තියෙනවා ඇත්තටම එහෙම නැහැ. දැන් මිරිඟුව පේනකොට වතුර තියෙනවා වගේ පෙනුනට වතුර නැහැ. මිරිඟුව කියන්නේ ඒකනේ නේද? එහෙම නැත්තම් ඔය දේ දුන්නක් වගේ පෙනුනට එතෙන්ට ගිහම එහෙම දෙයක් දකින්න බෑ. ළඟට යන්න යන්න ඒක අයින් වෙනවා. තියෙනා වගේ පෙන්눔 කරනවා විතරයි. එතකොට ඒ කියන්නේ අර ඡායා මාත්‍රයක් පෙන්눔 කළාට එහෙම දෙයක් නෑ. ඒ කියන්නේ අර වතුරේ ඇති වෙන සටහන වගේ. දැන් වතුරේ ඇති වෙන සටහනේ අපිට දකින්නවා ඇරෙන්න ඊට වඩා දෙයක් හොයාගන්න බැ.
නෑ.
ඔව් දෙයක් කියලා පනවන්න බෑ. ඒක ඡායා මාත්‍රයක් විතර. එතකොට එහෙන් දකින්නවා කියන්නේ ඔන්න ඔය දැකීම් මාත්‍රයක් විතරයි. ඒ දකින්න දේ කියලා දෙයක් පනවන්න විදිහක් නෑ. ඒ කියන්නේ අර වතුරේ වැටුණ ඡායාව වගේ තමයි මේ ඇහැ නිසා දැනගන්න ස්වභාවය. දැන් දෙයක් කියනකොට ඊට වඩා ඒවයි ගතිගුණ තියෙනවා. ඒ කියන්නේ අපිට අල්ලලා බලන්න පුළුවන් නේද? අනිත් ආයතන වලට අහු වෙන ස්වභාවයක් තියෙන දෙයක් කිව්වොත්. ඒ කියන්නේ බාහිරේ දෙයක් කියනකොට ඒක එහෙන් අත්දකින්නවා විතරක් නෙමෙයි වෙන ආයතන වලිනුත් අත්දකින්න පුළුවන්කම තියෙනවා. හැබැයි දැන් එහෙන් පෙන්නුම් කරන්නේ ඡායා මාත්‍රයක් විතරයි නම් ඒක දැන් වර්ණ සටහන් වලට අදාළ දෙයක් විතර නම් එහෙන් දකින්නේ අපිට ඒකත් දකින්න පුළුවන් වෙයිද කණෙන්?
නැහැ.
මොකද කන සංවේදී වෙන්නේ සද්ද. වර්ණ වලට සංවේදී නැහැ කන. එතකොට කන නිසා දැනගන්නේ සද්ද සටහන් මාත්‍රයක් විතරයි. ඒතර කනෙන් දැනගන්න දෙයක් ඇහෙන් දැනගන්නත් බැරි වෙන්න ඕන. ඇහෙන් දැනගන්න දෙයක් කනෙන් දැනගන්න බැරි වෙන්න ඕන. ඔය වගේම අනිත් ආයතන ගැනත් හිතන්න. දැන් නාසය ගත්තොත්
සුවඳ දාසයෙන්
විතරයි. ඔව් ඒකට ඒ ගඳ සුවඳක් විතරයි අරමුණු. නාසයෙන් දැනගන්න පුළුවන්. ඒක කණෙන් අපිට අත්දකින්නත් බෑ, ඇහෙන් අත්දකින්නත් බෑ. ඒවට අරමුණු වෙන්නේ
නැහැ.
දිවෙන් රස. දැන් කයට දැනෙන ස්පර්ශත් ඔය විදිහටම තේරුම් ගන්න ඕනේ. ඒක අපිට ටිකක් තේරුම් ගන්න අමාරුයි. මොකද අපි හිතන්න පුරුදු වෙලා තියෙනවා ඇහෙන් දකින දේ අල්ලන්න පුළුවන් කියලා. ඒක තේරුම් ගන්න අර වතුරේ ඇති වෙන ඡායාව නම් කණ්ණාඩියේ ඇති වෙන ප්‍රතිබිම්බේ නම් අපිට පුළුවන් වෙයිද ඇහෙන් දකින දේ අල්ලන්න? ස්පර්ශෙන් දැනගන්න විදිහක් නැහැ. කාය ස්පර්ශෙන් දැනගන්න බෑ ඇහෙන් දැනගන්න ස්වභාවය. ඉතින් ඕවා තේරුම් ගන්න මේ ආයතන ගැන වෙන වෙනම හොඳට බලන්න වෙනවා. එතකොට අපි දැන් සක්කාය දිට්ඨිය ඇති වෙන්න එක හේතුවක් නේ රූප. රූප කියන දේවල් අපි මේ තියෙන දේවල් කියලා පිළිගත්තොත් තමයි ඒක මම මගේ මගේ ආත්මය කියලා කරගන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට මේ තමන්ගේ ශරීරය ගත්තොත් ශරීරය පවතිනවා කියන හැඟීම එක තමයි ඒක මම හරි මගේ හරි මගේ ආත්මය හරි කියලා ගන්න. තව ශරීරයක් වුණත් ඒක පවතින දෙයක් නම් විතරයි අපිට මම මගේ ආත්මය කියලා කියන්න පුළුවන්. දැන් අපි මේ පවතින දෙයක් කියන එක මෙහෙම හිතන්න, දැන් අර වතුරේ ඇති වෙන ඡායා මාත්‍රයකට කියන්න පුළුවන්ද මේක මම මගේ හරි අනුන්ගේ හරි කියලා?
නෑ,
ඒක සටහන් මාත්‍රයක් විතරයි. මොකද ඒ ඡායාව ඇති වෙන්නේ ඒක ඇති වෙන්න හේතු තියෙනකන් විතරයි.
හැදුනා
ඉවරයි. දැන් කණ්ණාඩියේ හැදෙන ප්‍රතිබිම්බෙත් ඒ වගේ නේද?
එහෙමයි.
මූණ බලන කණ්ණාඩියේ මූණේ ප්‍රතිබිම්බයක් හැදෙනවා. ඒ ප්‍රතිබිම්බේ දකින්න පුළුවන් ප්‍රතිබිම්බ හැදෙන්න හේතු ටික යෙදුණා. ඒ කියන්නේ හේතු කියන්නේ කණ්ණාඩියක් තියෙන්න ඕන, ඉස්සරහට මූණක රූපයක් තියෙන්න ඕන, ඊළඟට ආලෝකය තියෙන්න ඕන නේද? ළඟට ප්‍රතිබිම්බෙ දිහා බලන්නත් ඕනේ. ඔය නැත්තම් ඒ ප්‍රතිබිම්බෙ පේන්නේ නැහැ, බැලුවේ නැත්තම් නේද? එතකොට ඒ කියන්නේ අවධානය යොමු වෙන්නත් ඕන. ඒ කරුණු සිද්ධ වුණොත් අන්න ප්‍රතිබිම්බෙ පේනවා. එතකොට ඇහෙන් දකිනවා කියන එක ඔන්න ඔය වගේ සිද්ධියක්, දැකීම නිසා දැනගන්න ගතිය. එතකොට දැකීම සිද්ධ වෙන්නේ අර ප්‍රතිබිම්බය තමයි පේන්නේ. දැන් කණ්ණාඩියෙන් බලනකොට කණ්ණාඩිය ඉස්සරහා ඉන්න තමන්ව පේන්නේ නෑ නේද? ඇහැට පේන්නේ කණ්ණාඩියේ සකස් වුණ ප්‍රතිබිම්බය. එතකොට ඔන්න ඇහැට පේන්නේ ඔන්න ඔය ප්‍රතිබිම්බ මාත්‍රයක්. ඒ ප්‍රතිබිම්බයේ තියෙන ලක්ෂණ ටික මොනවද? දැන් අපි කණ්ණාඩියෙන් සමහර විට ගෙදරින් එන්න කලින් කණ්ණාඩියෙන් බලන්න ඇති නේද? එතකොට දැක්කේ, දැකලා තියෙන්නේ ඇත්තටම කණ්ණාඩියේ සකස් වුණ ප්‍රතිබිම්බෙනේ. ඒ ප්‍රතිබිම්බේ දැන් තියෙනවද කණ්ණාඩිය තුල?
නෑ.
අපි එතකොට ඒ කණ්ණාඩිය ඉස්සරහට ගිහින් බලන මොහොතේ ප්‍රතිබිම්බය හටගෙන තියෙනවා. එතෙන්ට යන්න කලින් ප්‍රතිබිම්බය තිබුණාද? ඒත් නෑ. එතකොට අන්න තේරුම් ගන්න වෙනවා ඒ අපේ ඇහැට අරමුණු වුණ ප්‍රතිබිම්බය ඒක කලින් තිබිලත් නෑ, ඊට පස්සේ ඉතුරු වෙලත් නෑ. ඒක හැදුනේ ඒක හටගන්න හේතු ටික යෙදුන නිසා. ඔව්, හේතු ටික නිසා හැදුනා, හේතු ටික නැති වෙනකොට නැති වුණා. ඒකට බලන්න ඒක පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙන ස්වභාවයක් තියෙනවා. ඒකට ඔන්න හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්න දේවල් වල ඔන්න ඔයගේ ලක්ෂණයක් තියෙනවා. ඒ හේතු ප්‍රත්‍ය යෙදෙනකොට තමයි ඒවා පේන්නේ. එතකොට ඒ හේතු ප්‍රත්‍යයෙන් හටගන්න ඒවට නමක් දෙනවා මේ සංකත ධර්ම කියලා. හේතු ප්‍රත්‍යයෙන් සකස් වුණේ සංකත ධර්ම. එතකොට ඒ සංකත ධර්ම තමයි මේ ලෝකේ තියෙන හැම දෙයක්. අපි රූප කියලා යම් කිසි දෙයක් අඳුරගත්තා නම් මේ ලෝකෙට ආйти මොනවා හරි අඳුරගත්තා නම්
සියල්ලම සංකතයි.
සියල්ලම සංකතයි. හේතු ප්‍රත්‍යයෙන්ම හටගත්තු දෙයක්. එතකොට ඒ සංකත ධර්ම ඒවයි බුදුරජාණන් වහන්සේ පෙන්නනවා, ඒවයි ලක්ෂණ තුනක් තියෙනවා. තීනිමානි වික්කවේ සංකතස්ස සංකත ලක්ෂණානි. මේ සංකත ධර්මවල ලක්ෂණ තුනක් ප්‍රකට වෙනවා. මොනවද ප්‍රකට වෙන්නේ? උපාදෝ පඤ්ඤායති, වයෝ පඤ්ඤායති, තිතස්ස අඤ්ඤතත්තං පඤ්ඤායති. එතකොට ඒක හටගන්න ස්වභාවයක් තියෙනවා කිව්වට පඤ්ඤායති. පඤ්ඤායති කියන්නේ දැන් අපට දැනගන්න පුළුවන් හටගන්න ස්වභාවය. ඔව්, දැන් අර කණ්ණාඩියේ ප්‍රතිබිම්බේ හටගත්තා කියලා දන්නවා නේද? ඒක පේනවා ස්වභාවය. ඊළඟට දැන් ඒක නිරුද්ධයි කියලත් අපි දන්නවා. කණ්ණාඩිය ඇතුලේ ඒ ප්‍රතිබිම්බේ නැහැ. කියන්නේ වය නැති වෙලා යන ස්වභාවය. ඒ හේතු නැත්තම් සකස් වෙන්නේ නැහැ. හරි. ඊළඟට ඔන්න අපට ලේසියෙන් පේන්නේ නැති කරුණක් වෙන්නනවා බුදුරජාණන් වහන්සේ. තිතස්ස අඤ්ඤතත්තං පඤ්ඤායති. තිති කියන්නේ පවතිනවා කියන එක. තිතස්ස කියන්නේ මේ පවතින කාලය තුල. අන දැන් අපි පවතින යම් කිසි කාලයක් පවතිනවා කියලා හිතුවොත් මේ සංකත ධර්මය ඒ කාලය තුල මොකද වෙන්නේ? අඤ්ඤතත්තං පඤ්ඤායති. අඤ්ඤතත්ත තමයි ප්‍රකට වෙන්නේ. අඤ්ඤ තත්වය කියන්නේ මේ මොහොතේ තත්වේ නෙමෙයි තව පොඩ්ඩකින් බලනකොට. ඒ මොහොතේ තත්වේ නෙමෙයි තව පොඩ්ඩකින් බලනකොට. නේද? අඤ්ඤ තත්වයක් තියෙන්නේ. ඒ කියන්නේ මේ තියෙන තත්වේ නෙමෙයි තව මොහොතකින්. ඒ තත්වේ නෙමෙයි තව මොහොතකින්. ඒතර මේ පවතිනවා කියලා හිතුවට අඤ්ඤ තත්ව ගොඩක්
වෙනස් වෙමින්
පවතින. ඔව්. අන්‍ය තත්ත්ව ගොඩක් කියනකොට මේ වෙනස් වෙමින් පවතිනවා කියන එකද වෙනස් තත්ත්ව ගොඩක් කියන එකද?
වෙනස් තත්ත්ව ගොඩක්.
වෙනස් තත්ත්ව ගොඩක්. වෙනස් තත්ත්වය කියනකොට තේරුම් ගන්න මේ මොහොතේ යෙදෙන හේතු නිසා පෙන්වුම් කරන ස්වභාවය. දැන් අපි පහන් දැල්ලක් ගත්තොත් ඒ දැල්ල කියන එක ඒ මොහොතේ යෙදෙන හේතු නිසා පෙන්වුම් කරන දෙයක්. ඒක ක්ෂණයක් ගත්තොත් තියෙන දැල්ල කියන්නේ ඒ මොහොතේ තෙල් ටිකක් පත්තු වෙනවා. ඒ මොහොතේ තිරයක්, ඒ මොහොතේ ඔක්සිජන් ටිකක් නේද? ඒ කරුණු නිසා ඒ මොහොතේ හටගන්න ස්වභාවයක්. තව මොහොතකින් දැල්ල කියනකොට අර පරණ දැල්ල නෙමෙයි. අලුත් තෙල් ටිකක් තිරයේ අලුත් කොටසක් දැවෙන්නේ, අලුත් ඔක්සිජන් ටිකක්
දැනෙන්නේ.
ඔව්. ඒ නිසා හටගන්න ස්වභාවයක්. නේද? එතකොට තව ටිකකින් ගත්තොත් ඊටත් වඩා වෙනස් හේතු ටිකකින් එන වෙනස් ප්‍රතිඵලයක්. එතකොට දැන් ඒ අවස්ථා දෙක තුනක කඩලා ගත්තොත් දැල්ලක් වගේ පේන ස්වභාවයක් තියෙනවා. හැබැයි ඒ තියෙන එකම වෙනස් වුණාද නැත්නම් අලුත් තත්වයක් හටගත්තද? අලුත් තත්වයක් හටගත්තා. හැබැයි අපි යෝකට ලෝකයට අයිති මට්ටමේදී කියන්න පුරුදු වෙලා තියෙන්නේ මේ දැල්ල වෙනස් වෙනවා කියලා. ඒකට ඇත්තටම තියෙන එක වෙනස් වෙනවද අලුත් අන්‍ය තත්වයක්. අන්‍ය තත්වයක් ප්‍රකට වෙනවා. ඒ තිති, ඔව්. තිති කියන කාලයක් තියෙනවා නම් ඒකේ ප්‍රකට වෙන්නේ, ඒ කියන්නේ නුවණින් බලනකොට ප්‍රකට වෙනවා මේක අන්‍ය තත්වයක්. මේක අන්‍ය තත්වයක්. හරි. තිතස්ස අන්‍ය තත්තං පඤ්ඤාය. කියන එක. දැන් ඒක එතන ගැඹුරු දැක්මක් තියනවා. දැන් ගැඹුරුවෙන් දකින්න පුළුවන් අපි වෙනස් වෙනවා කියලා හිතුවට තියෙන දෙයක් වෙනස් වෙනවද නැත්නම් ඒ ක්ෂණයේදී හේතුඵල ක්‍රියාවලියක්ද?
හේතුඵල
ක්‍රියාව. හේතුඵල ක්‍රියාවලිය.
වෙනස්ම වෙනවා.
ඔව්. ඒ කියන්නේ එක දෙයක් වෙනස් වෙනවා කියලා කියන්න පුළුවන්ද?
නැහැ. අත්පසින් වෙනස්
වෙනවා. අන්න හරි. ඒ මොහොතේ පටිච්ච සමුප්පන්න ස්වභාවයක් තියෙනවා. ඒ මොහොතේ පටිච්ච සමුප්පන්න ස්වභාවයක්. එතකොට ඒ මොහොතේ පටිච්ච සමුප්පන්න ස්වභාවය. ඒ පටිච්ච සමුප්පන්න කියන එක හොඳට තේරුම් ගන්න ඕනේ. හේතු ප්‍රත්‍යයන් නිසා හටගන්න. එතකොට ඒ හටගන්න දේ වෙනස් වෙනවා කියන්න ගියොත් එහෙම අර ඔව් එතකොට අපි දෙයක් පනෝලා දෙයක් පනෝපු ගමන් පැවැත්මක් දෙනවා. ඒතරේ පවතින දේ වෙනස් වෙනවා කියන්න හදනවා මිසක් අර තිතස්ස අඤ්‍යතත්තං පඤ්ඤායති කියන ඔව් මේ අඤ්‍යතත්ත් ප්‍රකට වීමක් කියන එක නුවණින් දකින්නේ නැහැ නේද? අපි පහන් දැල්ලක් දිහා බලා හිටියහන් දැල්ලක් තියෙනවා ඔය දැල්ල හුලඟට වෙනස් වෙනවා එහෙම කියනවා මිසක් ඒක සම්මතයට කියනවා. නමුත් එතන තියෙන ඇත්ත තත්ත්වෙ නුවණින් බැලුවොත් පේනවා මේ අන්‍ය තත්ත්වෙ. ඔව්. ඒ කියන්නේ තියෙන දෙයක් වෙනස් වෙනවා නෙමෙයි.
වෙනස්ම වෙනත්
දෙයක්. ඔව්. ඒ මොහොතේ හේතු ප්‍රත්‍යයන් නිසා විද්‍යමාන වෙන ස්වභාවයක්. එතකොට හේතු ප්‍රත්‍යයත් වෙනස් හේතු ප්‍රත්‍ය නිසා පෙන්නුම් කරන හටගන්න ස්වභාවයත් වෙනමම දෙයක්. වෙනමම ස්වභාවයක්. එතකොට ඒක දෙයක් කියන්න කලින් ඒ ස්වභාවය නැති වෙලා ඉවරයි. ඔව්. ආයේ තව ඒ වගේ වෙන දෙයක් අලුතෙන් හටගන්නවා. එතකොට ඒකත් ඒකෙත් හට ගැනීමකුත් තියෙනවා. එහෙමම ඒක වැය වෙලා යනවා. නැති වෙලා යනවා.
එහෙම නැති වෙනවා.
ඔව්. එතකොට ඇතිවීම නැතිවීම කියන දෙක එක මොහොතේ වෙන්නේ. එතකොට හටගන්න ස්වභාවයක් තියෙන හින්දා දැන් කවුරු හරි ඇහුවොත් දැල්ලක් නැද්ද කියලා නෑ කියන්න බෑ. නේද? තව කෙනෙක් ඇහුවොත් දැල්ලක් තියෙනවද කියලා පවතින දැල්ලකුත් නෑ. මොකද හටගන්නකොට මේක නැති වෙලා. අපි තියෙනවා කියන්න හදනකොට අන්නේ තත්වයකටපත්
වෙලා.
ඔව්. එතකොට බලන්න ඔන්න ඔතන ධර්මතාවයක් තියෙනවා. මේ සංකත ධර්මවලට පොදු ලක්ෂණයක්. ඕක තිතස්ස අඤ්‍යතත්තං පඤ්ඤායති කියන්නේ නුවණින් දකින කෙනෙකුට දකින්න පුළුවන් දෙයක්. ඒ කියන්නේ යථාර්ථයක් ඒක.
සාහස.
ඔව්. දැන් අපි මුලාවකින් පෙන්눔 කරන ස්වභාවය නෙමෙයි ඒක ඇත්ත ඇති හැටියක් වෙනවා. ඒකට ඒක තේරුම් කරන්න පුළුවන් මේ පටිච්ච සමුප්පන්න ස්වභාවයෙන් විතරයි. මොකද මේක තියෙනවා කියන්න ගියත් ඒක වැරදි නැහැයි කියන්න ගියත් ඒකත් වැරදි. නේද? ගැලපෙන්නේ. ඒක අපිට කියන්න තියෙන්නේ මේ ඒ වගේ ස්වභාවයක් විස්තර කරන්න තමයි මේ පටිච්ච සමුප්පාදයේ දීලා තියෙන්නේ. එතකොට මේ සංකත ධර්ම ඔන්න ඔය විදිහට තේරුම් ගන්න ඕන. එතකොට බලන්න දැන් අර කණ්ණාඩියේ ප්‍රතිබිම්බේ වගේ නේද අපි දැනගන්න ඇහැ නිසා දැනගන්න රූප. හැබැයි අපි විශ්වාස කරන්න පුරුදු වෙලා තියෙන්නේ මේ ඇහෙන් දැනගන්න රූපය එළියේ තියනවා කියලා. එතකොට අන්න ඒක ඒ කියන්නේ එළියේ තියෙන දෙයමයි මේ පේන්නේ කියන
මිත්‍යා දෘෂ්ටි.
ඔව්.
යනවා.
මතේක ඉන්නවා. ඒක වැරදි මතයක් කියන එක තේරුම් ගන්න ඕන.
මිත්‍යා මතය. මිත්‍යා දෘෂ්ටි.
ඔව්. ඒක ඇත්ත ඇති හැටි දැකීම නෙමෙයි. කියන්නේ යථාභූත ස්වභාවය නෙමෙයි. පවතින යථාර්ථය නෙමෙයි. දැන් අපේ සම්මුතියට පවතින යථාර්ථය වැහෙනවා. සම්මුතියෙන් අපි හිතන්නේ මේ එළියේ තියෙන දෙයමයි පේන්නේ. එහෙම නැත්නම් මේ පේන දේ එළියේ තියෙනවමයි. පේන නිසා ඒක තියෙනවමයි කියන අදහසක තමයි අපි ඉන්නේ. එතකොට තේරුම් ගන්න ඕන ඒක වැරදි අදහසක් කියන එක. ඒක තේරුම් ගන්න තමයි අපි අර මිරිඟුව දේ දුන්නා වගේ උපමා දුන්නේ. ඒකම අර වතුරට ඉබෙන බල්ලා ගේ උපමාවක් ගන්න පුළුවන්.
කණ්ණාඩියේ ඡායාව.
ඔව් කණ්ණාඩියේ ඡායාව. දැන් වතුරට ඉබෙන බල්ලා බල්ලෙක් වගේ පේන හින්දා ඌ හිතනවා එළියේ බල්ලෙක් ඉන්නවා කියලා. එතකොට ඒ පැවැත්මක් දීපු ගමන් ඒක අනිත් පැත්තට ඔය ඉන්න බල්ලා තමයි පේන්නේ කියලා හිතෙන. එතකොට දැන් අපි දන්නවනේ ඒක මුලාවක් කියලා. ඇත්ත ඇති හැටි නෙවෙයි කියලා. එතකොට ඌ අදහසට එන්නේ නිකන් නෙමෙයි ඌට පේන හින්දා. වතුරට ඉබුණහන් ඇහැ සකස් කරලා දෙන සටහනේ අර බල්ලෙක්ගේ ඡායාවක් තියෙනවා. එතකොට ඒ ඡායාව දැක්ක ගමන් ඒක ඇත්ත ඇති හැටි නොදන්න හින්දා ඌට හිතෙන්නේ අර බල්ලෙක් ඉන්න හින්දාමයි පේන්නේ. මේ පේන දේ එළියේ තියෙනවමයි කියලා හිතෙනවා. ඒක එතකොට මේ මේ ඇහැ පෙන්නන ඡායා මාත්‍රයක් කියන අදහස නැහැ.
ඒකට තේරෙන්නේ
නැහැ. තේරුම් ගන්න ශක්තියක් නැහැ. නේද? ප්‍රඥාව වැඩිලා නැහැ. ඒ කියන්නේ ඇහි ක්‍රියාකාරීත්වය ගැන අදහසක් නැහැ. එතකොට ඇහෙන් දර්ශනය කරන්න පුළුවන් රූප සංඥාවක් විතරයි. රූප සංඥාව. සංඥාව කියන්නේ හිත දැනගන්න ස්වභාවය. සංඥාව. සංඥාව කියන්නේ අපි දන්නා ඒ හිතත් එක්ක ඇති වෙන හිතේ තියෙන චෛතසිකයක්. සංඥා කියන එක. සංඥාව කියන එක එළියේ තියෙන දෙයක් නෙවෙයි. නේද? සංඥාව ඇති වෙන්නේ හිතේ. එතකොට ඒ රූප සංඥාවක් සංඥා මාත්‍රයක් ඇති කරලා දීම විතරයි මේ ඇහැට පුළුවන්. එතකොට සද්ද සංඥා මාත්‍රයක් පිළිබඳව දැනුවත් කිරීමක් විතරයි මේ කනට කරන්න පුළුවන්. ඔව්. ඒ වගේ රස සංඥාවක්, ගාන සංඥාවක්, ගන්ධ සුවඳ ගැන සංඥාවක්, පොට්ටබ්බ සංඥාවක් දෙන එක තමයි ඒ ආයතනවලට කරන්න පුළුවන්. ඒ සංඥාව කියන්නේ හිතට
දැනුම්
දෙයි. ඔව්. හිතත් එක්ක ඇති වෙන හිතේ තියෙන චෛතසිකයක්මයි.
සිතිවිල්ල.
ඔව්, සිතිවිල්ල. ඒකට ඒ සිතිවිල්ල කියන එක එළියේ තියෙන දෙයක් නෙවෙයිනේ. හිතත් එක්ක ඇතුලේ ඇති වෙන දෙයක්. ඒකට මේ සංඥාවට අදාළව රූප සංඥාවකට අදාළව හිත කියන්නේ එළියේ රූපයක් තියනවා කියේ. ඒතර මුලින්ම රූප සංඥාවක් ඇවිල්ලා ඒක හිත ඒක දැකලා හිත තමයි කියන්නේ මේ සංඥාවට අදාළ සතර මහා ධාතුයෙන් හැදිච්ච ඒ කියන්නේ පවතින ස්වභාවයක් තියනවා කියලා. ඒකට ඒ දැකීමෙන් අපි ආපහු එළිය බලනකොට අර මොකක් හරි සතර මහා ධාතු ස්වභාවිත අපි හිතන රූපේ කියලා අන්න හිතන. දැන් මොන මිරිඟුව පේනකොට මුලින්ම හිතනවා අන්න රූප සංඥාවක් ඇහැ නිසා හිතට දෙනවා. තර රූප සංඥාව දිහා අපි බලන්න පුරුදු වෙලා තියෙන්නේ ආහොම සංඥාවක් නම් අතන වතුර තියෙනවා. වතුර තියෙන හින්දා තමයි මෙහෙම පේන්නේ කියලා බලන්න පුරුද්දක් අපේ තියෙනවා. ඒකට අන්නේ පුරුද්ද. ඒ පුරුද්ද ඇවිල්ලා තියෙන්නේ ඊට කලින් අපි වතුර අත්දකලා තියෙනවා පෙර ඇසුරු කරපු දෙයක්. ඔව්. පෙර ඇසුරු කරපු දෙයක් මෙතෙන්ට සම්බන්ධ කරනවා. මේ මොහොතේන රූප සංඥාවට ඔව් පෙර අපි ඉතුරු කරගෙන තියෙන දෙයක් දෙයක් කියලා හිතාගෙන ඉන්න දේ මෙතෙන්ට සම්බන්ධ කරනවා. ඒ කියන්නේ රූප ස්වභාවයක් සම්බන්ධ කරනවා. දැන් මේ සංඥාව කියන්නේ ඇත්තටම රූපයක් නෙමෙයි නාම ධර්මයක් නේද? ඔව්. ඒකට ඒ නාම ධර්මයකට රූපයක් සම්බන්ධ කරනවා. ඔව්. ඒක දැන් මේ මෙතන වෙන ඇත්ත ඇති හැටි නොදන්න කමයි පෙර ඇසුරු කරපු පෙර ඇත්ත ඇති හැටි නොදැන ඇසුරු කරපු දෙයකුයි තමයි දැන් සම්බන්ධ කරන්නේ. ඒ කියන්නේ පෙර අවිද්‍යාවෙන් ගත්තු දෙයක්මයි දැන් සම්බන්ධ කරන්නේ. කලින් අපි අත්දකපු ඒවා ඔක්කොම අවිද්‍යාවෙන් අත්දකලා තියෙන්නේ. ලෝකයට අයිති දේවල් කරලා නියත් දැකලා තියෙන්නේ. එතකොට මේ අවිද්‍යාවෙන් අද්දකපු රූපයක්ම දැන් මෙතෙන්ට මේ මොහොතේ ඉන සංඥා මාත්‍රයට සම්බන්ධ කරනවා නේද?
එහෙමයි.
ඔව්. එතකොට ඒ ටික යෙදිලා අපි හිතනවා ඔන්න එළියේ තියෙන්නේ මේ අර කලින් දැක්කා වගේ රූපයක් කියලා. දැන් බල්ලා හිතන්නේ අර එළියේ රූපයක් තියෙනවා කියලා. ඌ කලින් බල්ලෙක් අද්දකපු එකක් තමයි දැන් මෙතෙන්ට මතක් කරලා ගන්න. මේ මොහොතේ රූප සංඥා සිත දැනගන්න එක එහෙන නිසා සකස් කරලා දෙන රූප සංඥාව, ඒ කියන්නේ වර්ණ සංඥාවට සම්බන්ධ කරනවා කලින් අද්දකලා තියෙන බල්ලෙක්ගේ රූපය. ඒ කලින් එක සම්බන්ධ කරාම දැන් ඌ දකින්න පුළුවන් දැකීම මාත්‍රයක් කියන ස්වභාවය නෙමෙයි. ඔය බල්ලා ඕනනම් අනිත් ආයතන වලිනුත් අත් දකින්න පුළුවන්. ඒ කියන්නේ අල්ලලා බලන්න පුළුවන් ස්පර්ශයට අහු වෙන බල්ලෙක් කියන මුලාවත් එක්ක තමයි ඒක දාන්නේ. දැන් අපි කලින් ඒ පෙර විද්‍යාවෙන් එකතු කරගත්තු ඉතුරු කරගත්තු ඔය සටහනක් ඒක කියන ආශ්‍රව කියලා. කලින් ඉතුරු කරගෙන තියෙනවා. ඒකත් කෙලෙස් වලින්ම හදපු එකක්. ඒක මෙතෙන්ට සම්බන්ධ කරනවා. එතකොට ඒකේ මොනවා හරි අඩුපාඩුවක් තිබුණා නම් දැන් ආපු ඒ සංඥාවෙන් ඒක තව ටිකක් අපි හැඩ වැඩ කරලා තමයි ගන්නෙ. නේද? අතන තියෙන්නේ දැන් ඔන්න ඔය ලෝකෙට අයිති දෙයක් දැනගත්තා කියන එක. එතකොට ඕකේ දැන් අනිත් පැත්තට ප්‍රශ්න එන්න පුළුවන් එහෙනම් ලෝකේ මොකවත් නැද්ද කියලා. ඒකට මොකද්ද දෙන උත්තරේ?
ලෝකෝත්තර ලෞකික ප්‍රත්‍යන් තියෙනවා.
ලෝකෝත්තර ස්වභාවය දකිනකොට එළියේ මුකුත් ස්වභාවයක් නැද්ද? දැන් මෙහෙමයි. එළියේ මුකුත් ස්වභාවයක් නැති වුණා නම් ඔය විදිහට පෙන්눔 කරන්නත්
බැහැ.
ඔව්. එතකොට මොකක් හරි වෙනසක් තියෙනවා.
දැන්
ඔව් දැන් එළියේ කොහොම එකාකාරී වුණා නම් අපිට මුකුත්ම පේන්නේ නැහැ. එතකොට පෙනීම කියන සිද්ධියක් නැහැ. ඒ කියන්නේ ඇහැට ප්‍රතිබිම්බයක් හදන්නම බෑ. ඔව්. එහෙම තත්ත්වයක් නෙමෙයි මේ කියන්නේ. හරි? දැන් මේ ඇහි ප්‍රතිබිම්බ හදලා පෙන්눔 කරන ස්වභාවයක් තියෙනවා. ඒ කියන්නේ පෙනීම කියන සිද්ධිය ඒක පටිච්ච සමුප්පන්නයි. දැන් ඔව් ඒක හරියට දැන් කණ්ණාඩියක් තිබුණොත් ඒකේ ප්‍රතිබිම්බ හැදෙන්න හේතු යෙදෙනකන් ඒකේ ප්‍රතිබිම්බ සකස් වෙනවා. ඔව්.
කණ්ණාඩියක් තියෙනවා නම් තියෙනවා.
ඔව් එතකොට ප්‍රතිබිම්බ සකස් වීමක් තියෙනවා ප්‍රතිබිම්බයක් හැදෙන්න හේතු යෙදෙනකම්. එතකොට අපි කිව්වොත් ප්‍රතිබිම්බ හැදෙන්නෙත් නෑ කියලා ඒක එතකොට වැරදි කතාවක්.
ස්වභාවිකව.
ඔව්. මොකද හේතු ප්‍රත්‍යය යෙදෙනකොට ඵලය සකස් වෙනවා. ඔව්. එතකොට දැන් මේ හේතු වල අවිද්‍යාවත් ප්‍රත්‍ය වුණොත් එහෙම ඇත්ත ඇති හැටි පෙන්눔 කරන්නේ නෑ. අවිද්‍යාව නිසා ඇත්ත ඇති හැටි වෙහිලා ඒකට අදාළව යම් කිසි දෙයක් තමයි එතකොට පෙන්눔 කරන්නේ. එතකොට අවිද්‍යාව නිසා මුලා වෙනවා. එතකොට මේ මුලාවෙන් පෙන්눔 කරන ස්වභාවයකට තමයි දැන් ඇත්ත කියලා හිතුවොත් ඔන්න රැවටුණා.
රැවටුණා.
ඔව්. එතකොට ඇත්ත ඇති හැටි දකින්නේ නැහැ. යථාර්ථය වැහෙනවා. එතකොට ඔන්න බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ සත්වයා ඇහැ පාවිච්චි කරනකොට ඇහි ඇත්ත ඇති හැටි දන්නේත් නැහැ. ඇහෙන් දැනගන්න රූපේ ඇත්ත ඇති හැටි දන්නේ නැහැ. ඒක පෙන්නන්නේ අජානං අපස්සං යථාභූතං. චක්කුම් භික්කවේ අජානං අපස්සං යථාභූතං. මේ ඇහැ කියන එකේ යථාභූත ස්වභාවය කියන්නේ ඇත්ත ඇති හැටි. ඇත්ත ඇති හැටි අජානං දන්නේත් නැහැ අපස්සං දකින්නෙත් නැහැ. දැන් ඥානං කියන්නේ දන්නවා අපස්සං කියන්නේ දකින්න.
අපස්සං කියන්නේ නොදන්නවා.
ඔව් අජානං අපස්සං.
දකින්න
දන්නේත් නැහැ ඇත්ත ඇති හැටි දකින්නෙත් නැහැ. ඇත්ත ඇති හැටි. මොකේද ඇහැ කියන එකේ. ඊළඟට රූපං අජානං අපස්සං යථාභූතං. ඔන්න ඕක තමයි ලෝකයාගේ தත්ති. රූපයේ ඇත්ත ඇති හැටි දන්නෙත් නැහැ, දකින්නෙත්. ඇසේ ඇත්ත ඇති හැටි දන්නෙත් නැහැ, ඇහැ නිසා දැනගන්න රූපයේ ඇත්ත ඇති හැටි දන්නෙත් නැහැ. එහෙම වුණහම මොකද වෙන්නේ? ඔන්න රූපය උපාදාන කරනවා. දැන් රූපය කියන්නේ අර මුලාවත් එක්ක අවිද්‍යාවත් එක්ක ගන්න රූපය. එතකොට අවිද්‍යාවත් එක්ක ගන්න රූපය ඇත්ත ඇති හැටි නෙවෙයි. හැබැයි ඒක ඇත්ත කියලා බාර ගන්න ස්වභාවයක් තියෙනවා. ඒ දැඩිව බාර ගන්න ස්වභාවයට කියනවා ඒ රූපේ බැස ගන්නවා, උපාදානය කරගන්න. ඒ රූපය එහෙම්මමයි කියලා ඇලෙනවා, බැඳෙනවා, සතුටු
වෙනවා.
ඔව්, ඒක බාර ගන්න ස්වභාවයක් තියෙනවා. බාර ගන්නවායි කියන්නේ එහෙම රූපයක් තියෙනවා කියලා පිළිගන්නවා. දැන් බල්ලා වතුරට එබිලා එළියේ තව රූපයක් තියෙනවා කියලා බාරගත්තු ගමන් අන්න ඒ රූපේ උපාදාන කරලා. හරි. එතකොට ඒ උපාදාන කිරීම කියන එක මේ හිතේ ඇති වෙන දෘෂ්ටිගත වීම. ඔව්, මතයක්. එතකොට ඒකට අහු වුණොත් වෙන්නේ ඒ උපාදාන කරපු රූපය හින්දා සැප දුක් විඳින්න පුළුවන්. ඒකට කැමති වෙන්නත් පුළුවන්, අකමැති වෙන්නත් පුළුවන්. එතකොට ලෝභ ද්වේෂ හට ගන්නවා. ඔව්. මෝහය කොහොමත් එදිලානේ දැන් අවිද්‍යාව හින්දා ඇත්ත ඇති හැටි දන්නේ. එතකොට ඒකෙන් හදපු රූපේ, උපාදානය කරපු රූපේ අල්ලගෙන ඊළඟට පුළුවන් තව තව ඒ සම්බන්ධව හිත හදන්න, ක්‍රියා කරන්න, කතා කරන්න. එතකොට ඔන්න දැන් රූපය ඇහැ නිසා දැනගත්තු රූපය ඊළඟට ඇහැ නිසා දැනගත්තු කියන එක එහෙම නුවණක් දෙන්නේ නැහැ. හිතන්න පුරුදු වෙන්නේ එළියේ තියෙන රූපේ. මේක ඇහැ නිසා දැනගත්තු රූපේ කියන එක අමතක වෙනවා. එළියේ තියෙන රූපය කියලා ඔන්න ඕකට ඇලීම්, බැඳීම්, ගැටීම් ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒක එහෙමමයි කියලා දැන් බාරගත්තා කියන්නේ ඔන්න ලෝකෙට අහු වුණා, ලෝකය පිළිගත්තා. ඒ සාමාන්‍ය සත්වයාගේ தත්ත්වය ඕක. ඇහේ ඇත්ත ඇති හැටි ඇහැ පිරිසිඳ දැක්කේ නැත්තම්, ඇහෙන් දැනගන්න රූපයේ ඇත්ත ස්වභාවය දැනගත්තේ නැත්තම්, ඒ රූපය හටගත්තේ කොහොමද, ඒ රූපය නිරුද්ධ වෙන්නේ කොහොමද කියලා නුවණක් නැත්තම්, එහෙම කෙනා ඒ රූපේ බාර ගන්නවා. බාර ගන්නවා කියන්නේ උපාදාන කරනවා. ඒතකොට රූප උපාදානයක් ඔන්න ඔතන සකස් වෙනවා. ඒ රූප උපාදානය අන්න බුදුරජාණන් වහන්සේ පෙන්නනවා දුක. දුක හටගත්තා. මොකද පංච උපාදානේ. රූප උපාදානේ තනියෙන් තියෙන්න බෑ. ඒකට අදාළව වේදනා, සංඥා, චේතනා. ඔව්. ඒ සංඛාර කියන ටික. ওই ටිකත් ඔතන යෙදිලා තියෙනවා. විඥානෙත් ඔතන යෙදිලා තියෙනවා. එතකොට රූප උපාදානය කියනකොට පංච උපාදානස්කන්ධේම හටගෙන.
ඔව්.
රූපයක් උපාදාන කරනකොට දැන් අර වතුරට එවෙන බල්ලා ඔන්න එළියේ බල්ලෙක් ඉන්නවා කියලා උපාදාන කරනකොට නේද? බාර ගන්නකොට. ඒක එහෙමමයි කියලා පිළිගන්නකොට රූප උපාදානය විතරක් නෙමෙයි, ඒ රූපය දැනගන්න යෙදුන වේදනා සංඥා චේතනා ටිකක් ඒක දැනගත්තු විඥානෙත් ඔතන යෙදිලා තියෙනවා. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධේම ඔතන සකස් වෙලා තියෙනවා. එතකොට මේ පංච උපාදානස්කන්ධේ ඔන්න දැන් අපි රූපයක් බාර ගන්නකොට ලෝකෙට අයිති රූපයක් මෙහෙම තියෙනවා කියලා බාර ගන්නකොට පංච උපාදානස්කන්ධයක් හටගෙන දැන් ඒ රූපයක් තියෙනවා කියලා බාරගත්තා කියන්නේ දැන් බල්ලෙක් ඉන්නවා කියලා. බල්ලෙක් ඉන්නවා කියනකොට ඔන්න දැන් තියෙනවා අර පැවැත්මක්. ඒ බල්ලා මේ දකින්න කලිනුත් ඉඳලා තියෙනවා. දැනුත් ඉන්නවා. අනාගතෙත් ඉන්නවා. දැන් ඔහොම හිතුනොත් නේද මූට අනාගතේ බල්ලට බුරන්න ඕන කියලා හිතෙනවා නේද? ඒ කියන්නේ මූව බුරලා එලවන්න ඕන. ඒ කියන්නේ මේ මොහොතේ ඇහෙන් දකින බල්ලා නෙමේ මේ අනාගතේ කරන ක්‍රියාවකට නේද හිත සකස් වෙන්නේ. බුරන්නේ මේ මොහොතේ නෙමේ අනාගතේනේ. තව මොහොතකින්. ඒතර එහෙම හිත වැඩ කරලා බුරන ක්‍රියාව කරනවා. ඒක දැන් අපේ භාෂාවෙන් ගත්තොත් කතා කරනවා වගේ වැඩක් නේද? දැන් ඒ කියන්නේ වචී කර්මයකට හරවන වචනෙන් වෙන ක්‍රියාවකට. සමහර විට හපා ගන්න පණින්න ගියොත් එහෙම අර කයෙන් කරන ක්‍රියාවක් උඩ පහුරුග ගා එහෙට මෙහෙට දුවනවා. ඒක එතකොට කාය ක්‍රියාව වෙනවා. කර්ම. ඒතර මේ කර්ම කරන්න මේ පැත්තේ දැන් පුද්ගලයෙක් ඉන්න. එහා පැත්තේ ඇත්ත බල්ලෙක් කියලා විශ්වාස කරන තාක්කල් ඉන්න බල්ලෙක් පවතින බල්ලෙක් කියලා විශ්වාස කරන තාක්කල් මේ පැත්තෙත් මම කියන කෙනෙක් හැදිලා ඉන්නවා. ඒ බල්ලව අත්දකින්න. ඒ සම්බන්ධව ක්‍රියා කරන්න. ඒ කරන ක්‍රියාවලට තමයි කර්ම කියන්නේ. ඒ කර්මවලට විපාක තියෙනවා. ඒවා හොඳ පැත්තෙන් කළොත් හොඳ විපාක තියෙනවා, නරක පැත්තෙන් කළොත් නරක විපාක තියෙනවා. දැන් තරහාරං බුරණ එක අපි දන්නවා ඒක නරක අකුසල කර්මයක් නේද? පවක් වෙනවා. එතකොට ඒ තරහට අදාළ කර්මවලට අදාළ විපාක තමයි එතකොට හම්බ වෙන්නේ. දැන් ඕකෙන් පින් පැත්තෙන් යන්නත් පුළුවන්. සමහර විට ඔව් මේ බල්ලා ගොඩක් බඩගින්නේ ඉන්නේ මූට කන්න ටිකක් දෙන්න ඕන කියලා ඒ පැත්තෙන් ඒ වගේ හිත හැදුනොත්
ඒක
පිං සකට ඔව් පිං පැත්තට යනවා. එතකොට ඒ කර්ම වලට හොඳ විපාක තියෙනවා. ඔව් අන්න එතකොට දැන් බලන්න දැන් ওই විපාක විඳින්න මම හැදිලා ඉන්නේ. සක්කාය දිට්ඨිය තියනවා දැන්. එතකොට ඒ දැන් අර රූප උපාදානය කිරීම තුල පංච උපාදානස්කන්ධයක් හැදෙනවා. පංච උපාදානස්කන්ධය ගැන වැරදි දෘෂ්ටියක් තියෙන හින්දා මමෙක් උපදිනවා. මේක තමයි සක්කාය දිට්ඨිය කියන්නේ. දැන් සක්කාය කියන්නේ පංච උපාදානස්කන්ධය. ඒ ගැන එන වැරදි දෘෂ්ටියක් වැරදි මතයක් හින්දා අන්න මම මගේ ආත්මය කියන හැඟීම් ටික ඔතෙන්ට එනවා. කියන්නේ සක්කාය දිට්ඨිය එන්න පුළුවන්. බල්ලෙක් පුරනවත් ඇහෙනවා නේද? දැන් ඒ සද්දේ එනකොට දැන් මට පේන්නේ නැහැ බල්ලෙක්. ඕගොල්ලන්ට සමහර විට පේනවා ඒක.
අපිට පේන්නේ නැහැ මහත්තයා.
හා පේන්නෙත් නැතුවට දැන් අපිට ඔන්න
බල්ලෙක්
කියලා ඇවිත්ලා ඉවරයි. බල්ලෙක්ව
හැදිලා
ඉවරයි. නේද?
බල්ලෙක්ද සුදු බල්ලෙක්ද දැන්නේ බල්ලෙක්.
ඔව්. සමහර විට ඒ බල්ලා එක්ක තරහක් එන්නත් පුළුවන් අපිට මේ සාකච්ඡාව කරන්න දෙන්නේ මෙතන සද්ද කරනවා කියලා. නේද?
එයිමයි.
එතකොට අන්න ටික ටික අපේ ද්වේෂ සහගත සිත් ගැටෙන සිත් ඇති වෙනවා. ද්වේෂ මූල සිත්. ඒ සම්බන්ධව කාට හරි කිව්වත් අන්න අර ගිහිල්ලා අර බල්ලා එලෝලා දාන්න කියලා. ඒක එක පැත්තකින් ද්වේෂ වෙන්නත් පුළුවන්, වෙන පැත්තකින් හොඳ චේතනාවකින් එන්නත් පුළුවන්. මොකද අනිත් කට්ටියටත් මේ ධර්මය අහන්න බෑ. ඒ හින්දා මේ ඔව් ඒ සද්දේ නැවතුවත් මේගොල්ලන්ට මේක හොඳට අහගෙන ඉන්න පුළුවන් වෙයි. ඒ හොඳ චේතනාවක් වෙන්නත් පුළුවන්. ඉතින් ඒක පින් වෙන්නත් පුළුවන්, පව් වෙන්නත් පුළුවන්. බල්ලා එක්ක තරහකින් ගිහින් එලවන්න ගියොත් එහෙම පව්.
ඔව්. චේතනාව තමයි නේද මත්?
චේතනාව තමයි කර්මය වෙන්නේ. එතකොට දැන් හොඳ චේතනාවෙන් ගියොත් බල්ලට වැඩිය කරදරයක් කරන්න නැතුව තමයි ඌ එලවන්න බලන්නේ. බල්ලා එක්ක තරහ අරන් ගියොත් ඔහුන පොල්ලක් අරගෙන ගහයි.
ගොඩයි.
එතකොට තරහ වෙන යන්නේ. එතකොට දේශය මුල් වුණොත් ඒ විදිහට. ඉතින් එතන තේරුම් ගන්න දැන් ඔන්න ලෝකෙට අහු වුණොත් කර්ම කරනවා. ලෝකෙට අහු වුණොත් සක්කාය දිට්ඨිය ඇති වෙනවා. දැන් මාව සතුටු කරන්න තමයි ඔය ඔක්කොම කරන්නේ. ඔන්න ඔතනයි ඔතන ප්‍රශ්නේ වෙන්නේ. හොඳ දේවල් කරන්නෙත් මාව සතුටු කරන්න, නරක දේවල් කරන්නෙත් මාව සතුටු කරන්න.
දැන්
දැන් කවුරු හරි පවක් කරන්නෙත් ඒ මොහොතේ ඒකේ මොකක් හරි ආස්වාදයක් තියෙන හින්දා. ආස්වාදයක් නැත්තම් ඒක කරන්නේ නැහැ. නේද? දැන් සමහරුන්ට තරහ වෙත් ආස්වාදයක් තියෙන්න පුළුවන්. ඒවයි හැංගිලා එනවා. වංචනික ධර්ම කියලා ඒ කියන්නේ වංචා කරනවා Tamanට. ඒක දැන් මිත්‍යා දෘෂ්ටියෙන් එන මේ එක තමයි. ඒක අර කෙලින්ම වහලා දානවා ඇත්ත ඇති හැටි. ඊළඟට දැන් ලෞකික සම්මාදිට්ඨියට ආවට එතකොට වංචනික ධර්ම විදිහට වහනවා ලෝකෝත්තර දැක්ම. හරි, මේ කරන්නේ හොඳක් කියලා හිතලා ඒ වුණාට නරක අකුසලයක් කරන පැත්තට යොමු කරන වංචනික ධර්ම වලින් තමන්ව රවට්ටනවා. ඒ කියන්නේ හොඳ දෙයක් කියන චේතනාවෙන් නරක කරනවා. මේ කියන්නේ ධර්මය යම්කිසි දැක්මක් ලෝකෙට අයිති සම්මාදිට්ඨිය තිබුණත් අර ලෝකෝත්තර සම්මාදිට්ඨියට වැටෙන්නේ නැහැ. එතකොට ඒ වංචනික ධර්ම වලින් ලෝකෝත්තර මාර්ගේ වහනවා. හරි, දැන් අපි ඇත්ත ඇති හැටි අවබෝධ කළා කියලා හිතුවට අවබෝධ වෙලා නැහැ. ඒ වංචනික ධර්ම වලින් පෙන්නවා අවබෝධ වෙලා කියලා. ඒ වුණාට අවබෝධ වෙලා නැහැ. ඒකට ඒක නුවණින්කින්ම ධර්මයට අනුව බලන විමසන කෙනෙකුට තමයි ඒක අවබෝධ වෙන්නේ. දෙයට ධර්මයත් එක්ක සසඳලා බලන්න ඕන මේක ධර්මයට ගැලපෙනවද කියන එක. එතකොට අපි දැන් අතන ගන්න තියෙන්නේ දැන් රූපය නිසා මුලා වෙනවා කියන එක පේනව නේද? ලෝකෙට අහු වෙනවා, කර්ම කරන්න, සසර ගෙනියන්න අපිව පොළඹවනවා මේ රූප වල ඇත්ත ඇති හැටි දැක්කේ නැත්තම්. එහින්දා බුදුරජාණන් වහන්සේ පෙන්නවා ඔන්න සම්මාදිට්ඨිය ඇති කරගන්න නම් රූපයේ ඇත්ත ඇති හැටි දකින්න ඕන. ඒ කියන්නේ රූපය පිරිසිඳ දකින්න. රූපයේ පිරිසිඳ දකින්න ක්‍රමයකුත් පෙන්නවා. සම්මාදිට්ඨිය කෙනෙකුට ඇති කරගන්න රූපය නිසා සම්මාදිට්ඨිය ඇති කරගන්න විදිහක් තියෙනවා. ඒ විදිහ තමයි ඉති රූපං. මෙන්න මේකයි රූපය. ඉති රූපස්ස සමුදයු. මෙන්න මේ නිසයි රූපය හටගත්තේ. ඉති රූපස්ස අත්තගමු. මෙන්න මේ නිසයි රූපය නැති වෙන්නේ. ඒ නැති වෙනවා කියනකොට සමුදය යෙදුන් නැත්තම් රූපයක් හටගන්නේ නැහැ. රූපය ගැන කතා කරන්න බෑ කියන අන්න ඒ මට්ටම. ඒ කියන්නේ රූපය මේකයි, රූප සමුදය මේකයි, රූපේ අත්තගමය මේකයි කියන ටික දකිනවා නම් අන්න ඒකෙන් සම්මාදිට්ඨිය ඇති වෙනවා කියනවා. ඔය විදිහටම අනිත් ඔව් පංච උපාදානස්කන්ධේ අනිත් ඒවටත් පුළුවන්. වේදනාව කියන්නේ මේකයි, වේදනාවේ සමුදය මේකයි, වේදනාවේ අත්ගමය මේකයි. සංඥාව කියන්නේ මේකයි, සංඥා සමුදය මේකයි, සංඥා අත්ගමය මේකයි. සංඛාරය කියන්නේ මේකයි, සංඛාර සමුදය මේකයි, සංඛාර අත්ගමය මේකයි. විඥාණය කියන්නේ මේකයි, විඥාන සමුදය මේකයි, විඥාන අත්ගමය මේකයි කියලා දකිනවනම් අන්න සම්මාදිට්ඨිය ඇති වෙනවා. එයාගේ මාර්ගය වැඩෙනවා. ඒ කියන්නේ ආර්ය මාර්ගය වැඩෙනවා. එහෙම බලන කෙනාගේ. දැන් ඒකට කියනවා අනිච්ච සංඥාව වඩනවා කියලා. කියන්නේත් ඕකට. අනිච්ච සංඥාව වඩනවා කියන්නේ දැන් රූපයේ අනිච්ච සංඥාව වඩනවා කියන්නේ ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්ත ගමෝ කියලා දකින කෙනා අන රූපේ අනිච්ච සංඥාව වඩනවා කියන. එයාගේ රාග දෝෂ මෝහ ක්ෂය වෙනවා. ඒ කියන්නේ අරිෂ්ඨාංගික මාර්ගයේ වැඩෙනවා කියන එක. හරි. ඒක පැහැදිලිව විස්තර කරනවා අනිච්ච සංඥා සූත්‍රය කියන එකේ. අනිච්ච සංඥා සූත්‍රය. ඒක අපි දුන්නද ඒ සූත්‍රේ? ඒ දවස්වල මට දුන්නා වගේ මතකයි ඕකේ. මේ ෆොටෝ කපියක් එහෙම දුන්න නැත්නම් ඕක හොයාගන්න පුළුවන් ඔය.
අපිට හම්බෙලා නැහැ නේද එහෙම එකක්.
එහෙනම් හොයාගන්න ඔය පන්සලේ ත්‍රිපිටක පොත් තියෙනවා. සංයුක්තනිකාය කියන එකේ ඒකේ තියෙන්නේ. සංයුක්තනිකායේ කන්ද වර්ගය කියලා කොටසක් තියෙනවා. කන්ද වර්ගයේ ඊළඟට ආයත් වර්ග කරලා තියෙනවා පුප්ප වර්ගයේ. පුප්ප. පුෂ්ප කියන්නේ පුප්ප වර්ගයේ. ඔව්. ඔව්. පුප්ප කොටසට එන ඒ සූත්‍ර 10ක් විතර තියෙන තැනක එකක්. අනිච්ච සංඥා සූත්‍රය කියන එක. ඒ අනිච්ච සංඥා සූත්‍රේ තියෙනවා ඔය කියන අනිච්ච සංඥාව වඩන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරපු හැටි. අනිච්ච සංඥාව කියනකොට රූපයේ අනිච්ච සංඥාව වඩන්න පුළුවන්, වේදනාවේ අනිච්ච සංඥාව වඩන්න පුළුවන්, සංඥාවේ අනිච්ච සංඥාව වඩන්න පුළුවන්, සංඛාරයේ අනිච්ච සංඥාව වඩන්න පුළුවන්, විඥානයේ අනිච්ච සංඥාව වඩන්න පුළුවන්. එහෙම වඩන කෙනාගේ තමයි රාග දෝෂ මෝහ දුරු වෙන්නේ. ඒ කියන්නේ නිවන් මාර්ගයේ වැඩෙන්නේ. තව විදිහකට කිව්වොත් ආර්ය මාර්ගයේ වැඩෙන්නේ. එහෙම අනිච්ච සංඥාව වඩන කෙනාට තමයි සෝවාන් වෙන්න පුළුවන්. ඒ අනිච්ච සංඥාව තව දුරටත් වඩනකොට සකුර්දාගාමී වෙන්න පුළුවන්. ඔහොම ඔහොම රහත් වෙනකන් වඩන්න පුළුවන්. පංච උපාදානස්කන්ධයේ අනිච්ච සංඥාව. අනිත් කොහොම වඩන අනිච්ච සංඥාවද කියන එකට උත්තරේ තමයි ඔය කිව්වේ. රූපය ගැන ಜಾති තුනක් දකින්න ඕන. ඉති රූපං, ඉති රූපස්ස සමුදයෝ, ඉති රූපස්ස අත්තංගම. ඒ කියන්නේ දැන් එතෙන්දි දකින්නේ රූපයේ ඇත්ත ඇති හැටි. ඔව්. රූපය ගැන අපි හිතාගෙන ඉන්න විදිහ ලෝකෙට ආйти දැක්. රූපයේ ඇත්ත ඇති හැටි කියන්නේ අපි දැක්කත් නැතත් ඔකේ තියෙන යථාභූත ස්වභාවය. ඇත්ත ඇති හැටි. එතකොට මේ එතකොට ඇත්ත ඇති හැටි දකින්න ඊළඟට තියෙන වැඩපිළිවෙල තමයි සිහිය පිහිටන එක. එතකොට සිහිය පිහිටන්න තමයි ඒක පුරුදු කරන්න තමයි සතර සතිපට්ඨානය දේශනා කරලා තියෙන්නේ. එතකොට තේරුම් ගන්න සතර සතිපට්ඨානේ වඩන්න පුළුවන්, ඒ කියන්නේ ආර්ය මාර්ගයේ වැඩෙන විදිහට වඩන්න පුළුවන් ධර්මයක් අහලා සම්මා දිට්ඨිය ඇති කරගත්තු කෙනාට තමයි ආර්ය මාර්ගයේ වැඩෙන්නේ. නැත්නම් සතිය වඩනවා කියලා දෙයක් කරන්න පුළුවන්. ඒක එනකට ආර්ය මාර්ගයේ වෙන්නේ නැහැ. ඒක මුලදි තියෙන්නේ ලෝකෙට අයිති සතියක් පිහිටන්නේ. දැන් ඒක ආර්ය මාර්ගයට හරවගන්න සතියට එන්නේ අන්න ඔය දැක්මකුත් තියෙන්න ඕන. අපි මේ සිහිය පිහිටන්නේ මෙන්න මේ වගේ දැක්මක් ඇති කරගන්න කියන අවබෝධයක් තියෙන්න ඕන. එතකොට රූපය ගැන දකින්න සතිපට්ඨානේ කොයි කොටසද වඩන්නේ? කායානුපස්සනාව. මොකද කය කියන්නේ රූපමය හැඟීමක් නේද? කය කියන එක අහුවෙන්නේ රූපවලට. එතකොට කායානුපස්සනාව වඩන්නේ රූපය පිරිසිඳ දකින්න. පිරිසිඳ දකින්නවා කියන්නේ ඇත්ත ඇති හැටි දකින්න. ඇත්ත ඇති හැටි දකිනකොට අවබෝධ වෙන්න ඕන රූපය මේකයි, රූප සමුදය මේකයි, රූප අත්ංගමය මේකයි කියන දැක්මක් තමයි ඒකේ ප්‍රතිඵලය වෙන්න ඕන. දැන් අනිත්‍ය කියනකොට අපි දෙන තේරුම ඔව් මොකක්ද අනිත්‍ය කියන්නේ? වෙනස් වෙනවා කියන එක. නিত্য නැහැ. මොකද්ද නিত্য නැත්තේ? තියෙන දේ.
පවතින දේ නিত্য.
පවතින දේ නিত্য නැහැ. පවතින දේ කියනකොට ඔන්න රූපේ. නේද? අපි පවතින දේකට නේද රූපයක් කියන්නේ? ආ ඒ පවතින දේ නিত্য නැහැ. නিত্য නැහැ කියන්නේ වෙනස් වෙනවා. දෙයක් තියෙනවා ඒ උනාට ඒක වෙනස් වෙනවා. නේද?
වෙනයිනේ.
ඔව් දැන් බලන්න. දෙයක් තියෙනවා ඒක වෙනස් වෙනවා. දැන් ඔහම කිව්වට පැහැදිලි නෑ. අපි හිතමු දැන් අර මුලා වෙන තැනකින් ගන්න. දැන් වතුරට එබෙන බල්ලා මුලා වෙලා මොකද්ද දෙයක් තියෙනවා කිව්වේ? තව බල්ලෙක් ඉන්නවා නේද? දැන් ඔන්න රූපයක් තියෙනවා. ඒ කියන්නේ අර එළියේ ඉන්න බල්ලා ඔන්න රූපය. දැන් ඕකේ අනිත්‍ය බලනවා කියන්නේ මොකද්ද? අපි ඉස්සර දැන් ධර්මයක් අහලා නැත්නම් ඕකේ අනිත්‍ය බලන්න පුළුවන්. අන්න බල්ලෙක් ඉන්නවා. ওই බල්ලා වෙනස් වෙනවා. නේද? ওই බල්ලා ඔහම හිටියට ඕක වෙනස් වෙනවා. ඒක වායසට යනවා කියන්න පුළුවන්. ලෙඩ වෙනවා කියන්න පුළුවන්. නේද? මැරිලා යනවා කියන්න පුළුවන්. එතකොට ඉන්න බල්ලෙක් නේද වෙනස් වෙන්නේ? ඒක එතකොට ඒක එතකොට ලෝකෙට අයිති දැක්මක්ද, ලෝකේ ඉක්මවා යන ලෝකෝත්තර දැක්මක්ද? ඉන්න බල්ලා ගැන අපි මොනවා හිතුවත් ලෝකෙට අහු වෙලා නේද? එතකොට ඒ කියන්නේ බල්ලා කියන එක රූපය. ඔව් රූපය තියනවා කියලා පිළි අරගෙන බාර අරගෙන රූපේ බැසගෙන කරන භාවනාවක් ඕක. ලෝකෙට අහුවෙලා. දැන් බල්ලෙක් ඉන්නවා කියලා පිළිගන්නකොට ලෝකෙට අහුවෙලා. නේද? එතකොට පේනව නේද ඒක ලෝකෝත්තර දැක්මට තාම වැටිලා නැහැ.
නැහැ.
ලෝකෙ ඉන්නේ. ඔව්. හැබැයි ඒ භාවනාවේ වටිනකමක් තියෙනවා. ඉන්න බල්ලගේ උනත් අනිත්‍ය බලනකොට ඌහින්ද ඇති උන සමහර කෙලෙස් යටපත් කරගන්න පුළුවන්. දැන් බල්ලා එක්ක තරහක් ආවනම් ඔය අනිත්‍ය බල්ලෙක් නේ, වෙනස් වෙන බල්ලෙක් නේ. ඉතින් මොකටද තරහ ගන්නෙ කියලා නේද? තරහව යටපත් කරගැනීමේ හැකියාවක් තියෙනවා. අර තද බල තරහක් එන්නේ නැහැ එතකොට. ඒ කියන්නේ අපේ තියෙන ව්‍යාපාදයේ කියන නීවරණය යටපත් කිරීමේ හැකියාව තියෙනවා. දැන් ඇහෙනවද කියන ඒවා?
ඇහෙනවා මත්ද?
ආ හා. ඔව්. එතකොට දැන් ඒ භාවනාව වැරදි කියලා එකපාරට අතාරින්න එපා. ඒකේ වටිනකමක් තියෙනවා. හැබැයි ඒකට අපි ලෝකෝත්තර මාර්ගය කියලා කියන්නේ. එතන වැඩෙනවා ලෞකික ආර්යෂ්ටාංගික මාර්ගය. ඔව්. ඒ කියන්නේ එතනත් තියෙනවා අකුසල් යටපත් කිරීම. කුසලය වැඩි දියුණු කිරීමක් තියෙනවා. මොකද අකුසලේ තරහනේ. තරහ යටපත් කරන එක කුසලයක්. ඔව්, මෛත්‍රිය පැත්ත වැඩෙනවා. එතකොට මේ භාවනාව කළා කියලා ඒක වැඩන්නේ නැහැ කියලා අතාරින්න එපා. ඒවත් කරන්න ඕන. ඊළඟට ලෝභ සිතක් රාග සිතක් ඇති වෙනකොටත් ඒකේ අනිත්‍යය හරි අසුභය හරි බලන්න පුළුවන්. දැන් ඔය බල්ලාගේ පිළිකුල බලලා රාගය දුරු කරගන්නත් පුළුවන්. ඔහොම බල්ලෙක් හිටියට මේ දෙතිස් කුණපනේ කෙස්ලොම් නියදත් සම්මස්නහර ඇට ඇට මිදුළු මේවා සේරම පිළිකුල් ජරා ගොඩවල්නේ නේද? පිළිකුලයි දුගඳයි අසුබයි අසාරයි කියන ඒ අසුබ සංඥාව වැඩිම තුලින් පුළුවන් රාගය යටපත් කරන්න. එතකොට ඒකත් කුසලයක් නේද? එතකොට ඒකත් උදව් වෙනවා නීවරණ යටපත් කරන්න. දැන් නීවරණ යටපත් වෙන මනසකට තමයි ඊළඟට ඇත්ත ඇති හැටි දකින්න හිත සකස් වෙන්නේ. සමාධිමත් හිතක් හදාගන්න ඒව උදව් වෙනවා. දැන් මුලාවෙන් හදාගත්තු බල්ලා වුණත් ඒ දිහා බලා ඉඳලා පුළුවන් හිත සමාධි කරගන්න. හිත එකඟ කරගන්න පුළුවන්කම තියෙනවා ඒකට. නේද? දැන් අපි සමතේදී කරන්නේ දැන් කසින භාවනා වගේ ඒවා ඔයගොල්ලෝ අහලා තියෙනවා නම් අර එළියේ තියෙන දෙයක් අල්ලගෙන නිමිත්තක් හදාගන්නවා. ඊළඟට ඒකට හිත එකඟ කරනවා. ඒකට මේ පේන නිමිත්ත ඇත්තට තියෙන එකක් නෙවෙයි කියන එක දන්නවා. ඒ වුණාට අපි ඒක උදව් කරගන්න පුළුවන් හිත සමාධි කරගන්න, චිත්ත සමාධියක් ඇති කරගන්න. හරි? ඒකට සමාධිමත් හිත උදව් වෙනවා අර කලින් තිබුණ නීවරණ යටපත් කරගන්න. ඔව්. ඔව්. හැබැයි එතන මතක තියාගන්න ලෝභ ද්වේෂ යටපත් වුණාට මෝහය කියන එක තියෙනවා. මෝහය යෙදිලා තියෙනවා. ඒ කියන්නේ ආත්ම සංඥාව තියෙන්න පුළුවන්. ඒ හින්දා තමයි සමාධි ධ්‍යාන අෂ්ට සමාපatti දක්වා වැඩුවත් ආත්ම සංඥාව තියෙන්න පුළුවන්. හරි? ඔන්න ඔතන තමයි දැන් ධර්මයක් අහලා තේරුම් අරන් තියෙන කෙනාගේ අනිත් එක්කෙනාගේ වෙනස. දැන් ඔය ධර්මය අහලා නැති කෙනාටත් පුළුවන් හොඳට භාවනා කරලා දිනු වෙන්න. හැබැයි ලෝකෙට අයිති පැත්තෙන්. ලෝකෝත්තර පැත්ත ගන්න නම් බුදුදහමක් අහලා දැකලා ලෝකෝත්තර සම්මාදිට්ඨිය ලෝකේ ඉක්මවා යෑමේ විදිහක් තියෙනවා කියන එක තේරුම් ගන්න ඕනේ. ඒ කියන්නේ අපි ලෝකෙට අහු වෙලා තියෙන්නේ අපේ තියෙන අවිද්‍යාව නිසාමයි. ඇත්ත ඇති හැටි නොදන්නකම නිසාමයි. ආ. ඇත්ත ඇති හැටි දැක්කොත් මේ ලෝකේ ඉක්මවා යනවා. මේ දන්න ලෝකය ඉක්මවා යනවා. කියන දැක්මක් එනවා. එතකොට මේ ලෝකේ හැදිලා තියෙන්නේ අන්න බුදුහාමුදුරුව පෙන්නනවා මේ ආයතනවල මුලා වීම නිසා. ඇහි ඇහ නිසා දැනගන්න රූපවලයි ඇත්ත ඇති හැටි අහලත් නැහැ දැකලත් නැහැ. ඒ හින්දා තමයි මේ ලෝකේ යන්නේ සසරේ යන්නේ. එතකොට ඇත්ත ඇති හැටි අහලා දකින කෙනාට ඥානං පස්සං යථා භූතං වෙන කෙනාට ඔන්න සම්මාදිට්ඨිය ඇති වෙනවා. සාස්ස හෝති සම්මාදිට්ඨි. දැන් මේ සම්මාදිට්ඨිය කියන්නේ ආර්ය මාර්ගයේ පටන් ගන්න ඔන්න ඔතන. ඒ කියන්නේ ලෝකෙන් එතර වෙන මාර්ගයේ පටන් ගන්න ඔන්න ඔතන. එතකොට ඇහැ ගැනයි ඇහැ නිසා දැනගන්න රූප ගැනයි. ඒකෙන් තේරුම් ගන්න ඇහැ නිසා දැනගන්න රූප ගැන දැනගත්තත් සම්මාදිට්ඨිය ඇති කරගන්න පුළුවන්. මොකද රූපේ මුලා වුණ හින්දා තමයි අපි ඇහෙත් මුලා වෙන්නේ. රූපයේ ඇත්ත ඇති හැටි දැක්කනම් අර දැන් කණ්ණාඩියේ ප්‍රතිබිම්බය වගේ කියලා දැක්කනම් වතුරේ තියෙන ඡායාව වගේ කියලාවත් දැක්කනම් ඔය රූපෙට ලෝභ කරන්නෙත් නැහැ, ද්වේෂ කරන්නෙත් නැහැ. නේද? දැන් කණ්ණාඩිය ඇති වුණ ප්‍රතිබිම්බෙට අපි ඇලුම් කරන්නෙත් නැහැ, තරහ ගන්නෙත් නැහැ. ඒකේ ඇත්ත ඇති හැටි නොදන්නකම නිසා මේ දැක්කේ මාව කියලා එළියේ තියෙන හේතුව කියලා හිතනකම් ලෝභ ද්වේෂ ඇති කරගන්නවා. හරි? එතකොට එතකොට ඇහෙන් දැනගන්න රූප ඔක්කොම අර ප්‍රතිබිම්බ ස්වභාවය. ඒ ප්‍රතිබිම්බ ස්වභාවය කියනකොට තේරුම් ගන්න පුළුවන් සංකත ධර්මය. පටිච්ච සමුප්පන්න ගතිය. ඒතර පටිච්ච සමුප්පන්න නැත්තම් සංකත කියනකොට අර ඊවයි තියෙන ලක්ෂණ. උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිකස්ස අඤ්ඤතත්තං පඤ්ඤායති. නේද? අන්න ඒ ගති ටික තේරුම් ගන්න ඕන.